නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමස්මින් භ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම් හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤාපේමි අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා දැම්මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ විදක් ශ්‍රවණය කරන්ට. එනිසා මේ හැම දිනාම තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම වමනාවි මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ දේශනාවේ ඉතාමත් ගැඹුරු ස්වභාවයෙන් යුක්ත අරුත් තියෙනවා. විතර්කගත මනසකින් ශ්‍රවණය කළාම කලාට ඒ ධර්මයන්ගේ අර්ථය අපිට වැටෙන්නේ නැහැ. ඒ නිසා සිත සංසුන් කරගෙන නොයෙක් නොයෙක් කර්මණු වල දුවන්නට නොදී බොහොම වමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් සද්ධර්මයේ තියෙන වටපිටාවක් නොලැබුණු නිසා ඒ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්න අපිට බැරි වුණා. ඒ සද්ධර්මයේ අනවබෝධය නිසා අපි හැමදෙනාම අනවරාගු සංසාරයක බොහෝ කාලයක් දුක් විඳාය. තාමේ දුක අපේ ජීවිත වලින් ගෙවිලා නැහැ. පින්වතුනි, මොහොතකට බැලුවොත් අපේ ජීවිත විතරක් නෙමෙයි හැම තැනම ජීවත් වෙන මිනිස්සු, ඒ විතරක් නෙමෙයි හැම සත්වයෙක්ම මේ කරන්නේ මොකක්ද කියලා නුවණින් මෙනෙහි කළ බැලුවොත් පින්වතුනි, මේ හැම කෙනෙක්ම කරන එක දෙයක් තමයි දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරගෙන සැප සැනසිල්ල දෙක තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙන එක. නමුත් අවාසනාවන්ත කාරණාව බොහෝම දිනකට ජීවිතයේ මරණාසන්න මොහොත වෙනකොට ලැබිලා නැත්තේ ජීවිතයේ කාලය පුරාවටම හොයපු ඒ දෙයමයි. දුක අයින් කළ සැනසිල්ල ලබා ගන්නයි මේ ජීවිත කාලෙම උත්සාහවත් වෙන්නේ. නමුත් බොහෝම දෙනෙකුට නොලැබෙන්නේ තේ ටික. ඔය ක්‍රියාව කළේ අපි මේ ජීවිතේ විතරක් එහෙම නෙමෙයි. සසර උපදින හැම ජීවිතයකම ජීවත් වෙනවා කියලා කලේ ජීවත් වෙන්නේ මොකටද? දුක ගෙවා ගන්න, දුක අයින් කර ගන්න, සැප සැනසීම සතුට ලබා ගන්න. එතකොට මේ විදිහට දුක ගෙවා ගන්න, සැප සැනසීම අයින් කර ගන්න, උත්සාහවත් වෙන ලෝකයට හැමදාම ඉතුරු වුනේ දුකේ සෙවණැල්ල දුකේ ඡායාව විතරයි. පින්වතුනි හරියට මම මේට පෙරත් මතක් කරලා තියෙන පළඟැටියෝ ගැන පළඟැටියා වගේ කිසිම සතෙක් දුකට කැමති නැහැ. දුක නැති කරගන්නයි කැමති. නමුත් දුක නැති කරගන්න කියලා කරන දේ දුකක් වෙනවා කියලා ලෝකෙ කවුරුවත් දන්නේ නැහැ. පළඟැටිය ගැන මතක් කළේ මම පළඟැටිය දිහා බැලුවාම අපිට ගොඩාක් ගැඹුරට හිතන්න ඕනේ නැහැ. ඇස් මට්ටමට එයාගේ මෝඩකම තේරෙනවා පේනවා. පොල් තෙල් පහනක් වගේ පහනක් ගලපු වෙලාවක පහනක් පත්තු වෙනකොට පළඟැටිය වගේ සත්තු මොකද කරන්නේ? ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ පහන් ආලෝකයට හරි ප්‍රියයි, හරි කැමති. ඉතින් දැන් ඒ කැමති දේ ලැබුණේ නැතුව වුණහම මොකද වෙන්නේ? හිතේ හරි දුකක්. පහන්දල පැත්තක තියෙනවා, තමන් ඒ දිහා බලාගෙන හරි ලස්සනයි, ඒකට කැමති. දැන් කල්පනාව මොකද්ද? මේක උරුම කරගන්නම. මොකද කැමති දේ, ලස්සන දේ, තමන්ගේ හිත සතුටු වෙන දේ නොලැබුණොත් මොකද වෙන්නේ? ඒක හිතේ වෙහෙසක්, අපහසුවක්. ඔන්න තමන්ගේ හිතේ තියෙන වෙහෙස, හිතේ තියෙන අපහසුව නැති කරගන්නයි ඒ සතා පහන්දලට පයන්නේ. දුකට එහෙම පයින්නව නෙමෙයි, දුක් විඳින්න කැමැත්තට එහෙම පයින්නව නෙමෙයි, තමන්ගේ හිතේ තියෙන දුක නැති කරගන්නයි. පහන්දලට පැනනහම මොකද වෙන්නේ? දුක, අර කතාවක් තියෙන කබලෙන් ලිපට වැටුණා වගේ කියන, කබලෙන් ලිපට වැටුණා වගේ හිතේ පොඩි දුකක් අපහසුවක් තියනවා, ඒක නැති කරගන්න කියලා කරපු පිළියම කයට දැනෙන මට්ටමේ මහා දුකක් බවට පරිවර්තනය වෙනවා. විශාල දුකක් වෙනසක්. පිච්චෙනවා, දුක එනවා. හැබැයි පණ තිබුණොත් පැත්තකට ගිහිල්ලා ආයතර පහන් දැල්ල දිහා බලාගෙන ඉන්නව හොදට. යමක්ද දුක, යමකින්ද දුක ආවේ? ඒ දුක ආපු පහන් දැල්ලටම තණ්හා කරනවා. ඇයි ඒ? දුක්ඛේ අඥානං. පිච්චිලා දුක ආපු එක වෙනම එකක්, පෙනෙන පහන් දැල්ල වෙනම එකක් කියලා ඉතින් එයා හිතාගෙන ඉන්නේ. පෙනෙන දේ දුක, දුක තමයි පේන්නේ කියලා නුවණක් නැහැ. පෙනෙන පහන් දැල්ලෙන් දුක වෙන් කරගන්නත්, දුකෙන් පහන් දැල්ල වෙන් කරගන්නත් පුළුවන් කියලා, පුළුවන්කමක් නැහැ කියලා එයාට තේරෙන්නේ. එයා හිතාගෙන ඉන්නේ පේන්නේ පහන් දැල්ල, පහන් දැල්ල හරි ලස්සනයි. පිච්චිලා පිච්චුණා නම් දුක ආව නම් ඒක වෙන දෙයක් කියලා හිතන්නේ. පෙනෙන දේ දුකයි කියන නෝන නැති හින්දා මොකද කරන්නේ? ආපහු පෙනෙන දේ ගන්න පයින්නවා. ආයෙත් පිච්චිලා දුක එනවා. මැරෙන කම්ම කරන්නේ දුකම විඳින්න, දුකටම තණ්හා කරනවා. ඒත් ඒ සතා මෝඩයි කියලා ඒ සතා දන්නේ. ඒ සතා හිතන්නේ පිච්චෙන එක ඇත්ත, දුක අපිට ඇත්ත, ඒක වෙනම එකක්. නමුත් තමන් කැමතිච්ච පහන්දල්ල වෙනම එකක් කියලා හිතන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදිම දැක්කා මේ මුළු ලෝකෙම හරියට පළඟැටිය වගේ කියලා. මේ මුළු ලෝකෙටම තියෙන දුක්ඛේ අඥානං. දුක ගැන දන්නේ නැහැ. පළඟැටිය ඈත ඉඳලා පහන් දැල්ලා දකින වගේ ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට ගඳ සුවඳ දැනෙන, දිවට රස දැනෙන, කයට ස්පර්ශ දැනෙන අරමුණු දිහා අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එතකොට ඒ දේවල් ගන්නවා කියලා ගිහාම අපිට චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස කියලා මේ ස්පර්ශයක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්පර්ශය කියන්නේ හරියට හම නැති එළදෙනක් වගේ කියලා. හම නැති එළදෙනක් වතුරකට බැස්සත් වතුරෙන්න මාළු කොටනවා දුකටපත් වෙනවා. ගහකට කණුවකට තැඹකට හේතු වුණොත් ඒ ගහේ කණුවේ තැඹේ ඉන්න කුඹියාදි සත්තු කනවා. ඉතින් බිම නිදාගෙන හිටියොත් කඩි කුඹියාදි සත්තු කනවා. කිසිම දෙයකට හේතු වෙන්නේ නැතුව අහස ඇසුරු කරගෙන හිටියොත් කපුටු ගිජුලිහිණිය වගේ සත්තු කොටනවා. මේ සතා යම් යම් තැනකට හේතු වුණොත් ඒ ඒ තැනකින් දුකක් එනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකය දන්නේ නැහැ යම් ස්පර්ශයක් ඇති වුණොත් ඒක දුකක්මයි. ඇහැට ප්‍රියමනාප රූපයක් ගැටුණොත් ඒක නැති වෙනකොට ප්‍රිය විප්‍රයෝග දුක්ඛයට පත් වෙනවා. හම්බෙන අරමුණ දුක්සහගත එකක් වුණොත් අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයට අකමැතිදී ලැබීමේ දුකට පත් වෙනවා. ඇහැ නිසා අපේ ජීවිතයේට අකමැතිදී සමග එක්වීමේ දුක හෝ ප්‍රිය දෙයින් වෙන්වීමේ දුක කියන දුකම ලැබිලා තියෙනවා මිසක ඒක එහා දෙයක් ලැබිලා නැහැ. අපිට උපදින හැම වේදනාවක් දිහාම බැලුවාම කෙරවල වෙලා තියෙන ඒ වේදනාව අපේ ජීවිතයට දුකක් උරුම කළා. නමුත් ඒ දුක වෙනම එකක්, පෙනෙන දේ වෙනම එකක්, ඇහෙන දේ වෙනම එකක් කියලා අපි හිතන්නේ. පෙනෙන දේෙන් ජීවිතයේ දුක කියන එක අයින් කරන්න බෑ, දුකෙන් පෙනෙන දේ අයින් කරන්න බෑ කියලා අපි දන්නේ. ඊට පස්සේ ඒ එක්ෂණිකව తాවකාලිකව විඳින සැප දුක් විතරක් නෙමෙයි මේ පෙනෙන ඇහෙන දේ විඳින්මින් ඒවට නැඹුරු වෙලා ඉන්න තාක් සසර ඉපදීම ලැබීම මහලු බව මරණය කියන මේ දුක් ටික තමන්ව අත්නහරිනවා. මේ ටික තමන්ව අනුව පවතිනවා. එතකොට මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලට කියන්න තව නමක් තමයි මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා. ඒවට තව නමක් තමයි දුක. නමුත් අපි කවදාවත් ඒ ටික දන්නේ නැහැ. ඉතින් දුක්ඛී අඥානන් නිසා අපි මොකද කරන්නේ? අපි කැමති වෙච්ච ප්‍රියමනාප වෙච්ච රූප ශබ්ද ගන්ධ තියෙනවා. ඉතින් ඔය රූප ඔය ශබ්ද ගන්ධ තුලින් තමයි අපේ ජීවිතයට දුක එන්නේ. ඇහැට බලන රූප තියෙනවා. ඔය රූප ටිකෙන් තමයි ප්‍රිය විප්‍රයෝග දුක්ඛ ප්‍රිය සංප්‍රයෝග දුක්ඛ එන්නේ. කනට ඇහෙන ශබ්ද තියෙනවා. ඕකෙන් තමයි මට නින්දා කළා, අපහාස කළා, බැන්නා කියලා අප්‍රියං ආයික්‍රීමේ දුක, තමන්ගේ ප්‍රීති ගෝසාවන් නැති වෙනකොට ප්‍රිය විප්‍රයෝග දුක්ඛ වගේ දුක්ඛයන් එන්නේ. ඉතින් අපිට හිතෙන්නේ නැහැ, අපිට පේන්නේ අපි මේ රූප ශබ්ද ගන්ධ කියලා මේවට කැමති වෙනවා කියන දුකට කැමති වෙනවා නේද කියලා. දුක කියන එක මේ අරමුණු වලින් වෙන් කරන්න බෑ, අරමුණු දුක් වලින් වෙන් කරන්න බෑ කියලා අපි දන්නේ. ඒ නිසා ඵල ගැටිය වගේ යමකින්ද දුක, යමකින්ද දුක එන්නේ, ඒ දුකම යථාර්ථ වශයෙන් ගත්තම ඒ දුකම හොයනවා, අපි දුකටම තණ්හා කරනවා. ස්පර්ශ ආයතන 6ට හම්බ වෙච්ච අරමුණු තුලයි අපි හැම දිනාගෙම ජීවිතවල යම්තා හිතන්න පුළුවන් යම්තා දුක් දුන්නස් තියෙනවා නම් යම්තා ප්‍රවේදගත දුක්ඛයක් තියෙනවා මේ ස්පර්ශ ආයතන 6 න අරමුණු තුලයි. අපි ආපහු හැම දිනාම හොයන්නේ කැම තියෙන මොකටද? ওই ස්පර්ශ ආයතන 6 අරමුණුමයි. පණගැටියට දුක ආවේ පහනෙන් ආපහු යා කැමති වෙන්නේ පහනට. එතකොට දුක්ම විඳින්මින් දුකටම තණ්හා කරන අපේ ජීවිතය දිහා දැකලා අනේ මේ ලෝකය බොහොම අසරණයි, අහිංසකයි, දුක නැති කරන හැටි දන්නේ නැහැ. දුක නැති කරගන්න කියන අදහසෙන් දුක වැඩි වෙන, දුක ඇති වෙන විදිහටයි කටයුතු කරන්නේ. අර පළඟිටිය වගේ මේ ලෝකේට සැබවින්ම දුක නැති කරගන්න මාවත කියලා දෙන්න ඕන කියන කරුණා අදහසින්මයි බෝසත් කාලේ ඉඳලා පෙරම් පිරුවේ පුරල සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවු වෙන මුකුත්ම කලේ නැ. අපිට තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලැබුවේ ඇත්තටම දුක කියන්නේ මොකක්ද කියලා බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්තා. දුක කියන්නේ මොකක්ද කියනකොට ඉපදිනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයට පත් වෙනවා කියලා වචන ටිකක් එහෙම නෙමෙයි. ඒ ඉපදීම ලෙඩවීම මහලු බවෙන් යුක්ත ධර්මතා මොනවද ඒව ඔක්කොම දුක කියලා දැක්කා. දුකට හේතුව මොකද්ද? ඒ ධර්මතාවයන් නැවත පුන පුනා හොයමින් පුන පුනා ප්‍රාර්ථනා කරමින් පවතින මානසික මට්ටම තණ්හාවයි කියලා දැක්කා. අවබෝධ කරගත්තා. දුක ප්‍රාර්ථනා කරන දුක හොයන තණ්හාව නැති වුණොත් දුක උපදවාගන්නේ නැහැ කියලා දැක්කා. දැකලා මෙන්න මේ ක්‍රමයට කටයුතු කළොත් නම් දුක ඇති කරන හේතුව නැති කරලා දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන කාරණාවත් හොයාගත්තා. දුක දුක ඇති වෙන හේතුවත් ඒ හේතුව නැති කිරීම දුක නිරුද්ධ වෙන හැටිත් ඒක දැන ප්‍රතිපදාවක් බුදුචන් වහන්සේ ප්‍රවාගෙන ලෝකෙට දේශනා කරනවා. නමුත් දේශනා කළාට ඒ අතරින් බොහෝම ටික දෙනයි බුදුරජාණන් වහන්සේගේ වචනය හරියට හොයලා උත්සාහවත් වෙලා ජීවිතයට එකතු කරගන්න උත්සාහවත් වෙන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ දහම වෙන එකක්, භාවනා වෙන එකක්, බුදුරජාණන් වහන්සේගේ දේශනා වෙන එකක්, අපේ ජීවිතයේ තියෙන පෞද්ගලික ප්‍රශ්න ගැටලු ටික වෙන එකක් කියලා හිතන්නේ. ඒ හින්දා අපි වෙනම පැත්තක ඉඳන් අපි ණයතුරුස් වලින් බේරෙන්න කොහොමද, දරුවෝ ඉස්කෝලේ යවන්න උගනගන්නේ කොහොමද, ඕවට වෙනම උත්තර ටිකක් හොයනවා. ඊට පස්සේ බණ දහන් ටික වෙනම ජීවිතයේ පැත්තකින් කොනකින් එල්ලගෙන තියෙනවා. නමුත් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන මේ සත්‍යයන්ට ඇති වෙන මේ ප්‍රශ්න ටිකටමයි මේ උත්තර දෙන්නේ. ඉතින් කෙනෙකුට පුළුවන් නම් ආරම්භයේදී පටන් ගැම්මේදී අපිට මේක පේන්නේ නැහැ. නමුත් මේ දුක් කරදර කම්කටොළු මැද්දේ හරි මේ දහම යෙදෙන්න විශ්වාසයක් තබලා හොඳට දහම අහලා ඒක සිතේ ධාරණය කරගෙන ඒ කියන විදිහට පිළිපදින්න පුළුවන් නම් මරණයෙන් පස්සේ නෙමෙයි ඔබලගේ මේ ජීවිතයේ තියෙන මේ ප්‍රශ්න ටිකමයි විසඳෙන්නේ. මේ ජීවිතයේ තියෙන මේ ගැටලු ටිකමයි විසඳෙන්නේ. ආයි මරණයෙන් පස්සේ දුක්ඛ නිරෝධයකට බණ කිව්වේ නෑ බුදුරජාන් වහන්සේ. මේ ජීවිතේ මේ දැන් ඒ කියන්නේ ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය ගැන විශ්වාස තියන්න පුළුවන්ද? එහෙම එකක් අපිට ඕනේද? කවුද දන්නේ ඔක ලැබෙයිද නැද්ද කියලා? නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය ගැන නෙමෙයි. එහෙම විමුක්තියක් නම් අපවත් විශ්වාස කරන්නේ. එහෙම වුණොත් මේ ශාසනයයි බහැර ශාසනයක අතර වෙනසක් තියෙයිද? නෑ, හැමෝම කියනවානේ මරණයෙන් පස්සේ අවල්තනට යනවා, ගියහම ඕගොල්ලන්ට සැනසෙල්ල ලැබෙනවා. හැබැයි ඉන්න වෙලාවේදී දුක් විඳින්න වෙනවා. ඉතින් මේ ශාසනය එහෙම නැහැ. දුක තියෙන වෙලාවේ දුක නැති කරන්න පුළුවන්. දුක් විඳින කෙනාට දුකෙන් මිදීම ඕනේ. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගික සම්දික්කෝ මෙලොවම විපාක දෙන, අකාලිකෝ කල නොවිවා විපාක දෙන, ඒපස්සිකෝ මෙහෙ එන්න ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් වගේ ගුණ ටිකකින් යුක්ත ධර්මයක්. ඉතින් මේ ගැන විශ්වාසය තබාගෙන අනන්ත සංසාරේ පටන් මේ දක්වාම හෙව්ව සැනසිල්ල නොලැබුණත් අද දවසේ හෙව් මේ ධර්මය අවබෝධ වුණ තේ සැනසිල්ල ලැබෙනවා කියන නෝන ඇති කරගෙන ඒ අපේ නිවීමේ අපේ මිදීම හදාගන්න උපායක් හැටියට හැම දිනම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. මම අද දවසේදී මේ පින්වත්තුන්ට ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සංයුත්ත නිකායේ පළවෙනි කාණ්ඩයේ තියෙන රෝහිතස සූත්‍රය. මේ සූත්‍රය මේට පෙරත් මම දේශනා කරලා තියෙනවා. හැබැයි ඒට වඩා ගොඩක් වෙනස් විදිහකටයි අද මේ සූත්‍රය දේශනා කරන්නේ. ඉදායක වැරදි අද එක හරි හින්දා නෙමෙයි. එකම ධර්මයකට අර්ථය නොයෙක් විදිහට පෙන්වන්නට පුළුවන්. එදා මම දේශනා කරපු පරියාය මටම තේරෙන ටික ගැඹුරු වැඩි කියලා. හැබැයි ඒක ටිකක් සරල කරලා තේරෙන විදිහට ජීවිතයට යොදා ගන්න පුළුවන් ක්‍රමයකට පින්වත් හොඳයි කියලා මට හිතුණා. එදා මම බොහෝ සෙයින් නාම ධර්මයන් මුල් කරගෙන ඒ රෝහිතස්ස සූත්‍රය දේශනා කළේ. ආධ්‍යාත්මික පැත්ත ගවේෂණය කරමින්. නමුත් අද මම මේ සූත්‍ර දේශනා කරන්නේ ආධ්‍යාත්මික පැත්ත නිසා අපිට හම්බ වෙලා තියෙන ජීවත් වෙන බාහිර ලෝකය ගැන අවධානය ඇති වෙන විදිහට. ඒ නිසා මේ සූත්‍රය බොහොම හොඳින් ශ්‍රවණය කරන්න ඕගලන්ට ලොකු අර්ථයක් ලබා ගන්න පුළුවන් වෙයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්න කාලේ එක්තරා දවසක රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් රාත්‍රියේ කාලේ ජේතවනාරාම බබළුවාගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේ ළඟට තථාගතයන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිටියා. එකත් පසක ඉන්නකොට දේවපුත්‍ර භගවන්තං ඒතදෝච. ඒ දේවපුත්‍රයා භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. යත්ත නුකෝ බන්තේ න ජායති න චියති න මියති න චවති න උපජ්ජති සක්ඛා නුකෝ සුබන්තේ ගමනේන ලෝකස අන්තෝ අන්තකතෝ. ඒ දේවතාව අහනවා, වහන්ස භාග්‍යතුන් වහන්සේ යම් තැනකට ගියොත් නූපදීද, ඒ වගේම මහලු බවට පත් නොවේද, ඒ වගේම මැරෙන්නේ නැද්ද, ඒ වගේම චුත වීමක් නැද්ද, හට ගැනීමක් නැද්ද, එතකොට ඉපදීමක් නැති, මහලු බවක් නැති, මරණයක් නැති, චුත වීමක් නැති, නැවත හට ගැනීමක් නැති ඒ ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන්ද? යම් තැනකට ගියාම, යම් ලෝකයේ කෙලවරකට ගියාම න ජායති න ජීයති න මියති න චවති න උපජ්ජති. ඉපදීමක් නැති, මහලු බවක් නැති, මරණයක් නැති, චුත වීමක් නැති, හට ගැනීමක් නැති ලෝකයේ කෙලවරට ලෝකස අන්ත ඛාතු. එතකොට ලෝකයේ කෙලවරක් කරන්නට පුළුවන්ද කියලා අහනවා. එතකොට පාගමනින් ගිහිල්ලා ලෝකයේ කෙලවරක් කරන්න පුළුවන්ද, පාගමනින් ලෝකයේ කෙලවරකට යන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගේ මේ රෝහිතස්ස කියන දෙවියා අහනවා. ඒ වෙලාවේදී යත්කෝ ආවසන ජායති න ජීයති න මියති න චවති න උපජ්ජති නාහන්තං ගමනේන ලෝකස අන්තං ඥාති යොදත්තබ්බෝ ගත්තේය. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, අවත්නි රෝහිතස්සේනි, යම් තැනක නූපදීද, යම් තැනක මහලු නොවේද, නොමරේද, චුත නොවේද, හට නොගනේද, එබඳු ලෝකයේ කෙලවරකට පාගමනින් යා හැකි, පාගමනින් ගිහිල්ලා එබඳු ලෝකයේ කෙලවරක් දත හැකි, පැමිණිය හැකි කියලා මම නොකියමි. එහෙම පුළුවන් කමක් නැහැ. දෙවිය ඇහුවා, ඉපදීම මරණය මහලු බව නැති ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන්ද? ඒ කෙලවර දැනගන්න පාගමනින් ගිහිල්ලා දැනගන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන් ගිහිල්ලා දැනගන්න පුළුවන් කියලා මම කියන්නේ. එහෙම බෑ. එහෙම කිව්වහම මේ රෝහිතස්ස කියන දෙවියා කියනවා, භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි, භාග්‍යතුන් වහන්සේ අද්භූතයි, භාග්‍යතුන් වහන්සේ මෙහෙම වචනයක් කියනවා නම්, ඇවැත්නි යම් තැනක නූපදීද, නොදිරාද, නොමියේද, චුත නොවේද, හට නොගනීද, ඒ ලෝකයේ කෙලවර පාගමනින් දත හැකිය, දැක්ක හැකිය පැමිණිය හැකියයි මම නොකියමි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවීම වදාරන ලදී. ඒ බෝවිතස්ස කියනවා ඒකාන්තෙන් අද්භූතයි ඒකාන්තෙන් ආශ්චර්යයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඇරත්නි රෝහිතස්සේනි පාගමනින් යම් තැනක ඉපදීම මහලු බව මරණය චුතවීම හට ගැනීම නැති ඒ ලෝකයේ කොළවරට පාගමනින් යන්න පුළුවන් හෝ ඒක දැනගන්න හෝ දැකගන්න හෝ බෑ කියලා යම් වචනයක් කියයි නම් මෙන්න මේ කියමන ඒකාන්තෙන් අද්භූත ආශ්චර්ය භාග්‍යවතුන් වහන්සේ මම පෙර වූවා කියමි. දැන් මේ රෝහිතස්ස දෙවියා කියන මම පෙර සිද්ධියක් කියන්නම්. ඒ මම බෝජ පුත්‍ර වූ එර්දී ඇති අහසින් යන රෝහිතස්ස නම් තවුසෙක් මේට පෙර එයා රෝහිතස්ස කියලා අහසින් යන්න පුළුවන් එර්දී තියෙන රෝහිතස්ස කියලා තාපසයෙක් වෙලා හිටියා. වහන්සේ ඒ මට මනාව පුරුදු පුහුණු කළ දුනුආය කරන පුරුදු පුහුණු කළ ශිල්ප ඇති දුනුආය සැහැල්ලු ඊතලයකින් විද්දොත් ඒ ඊතලය වේගයට බඳු වේගයකින් මට යන්න පුළුවන්කම තිබුණා. ඒ මට මොහොතේ පෙරදිග ඉවුරේ ඉඳලා පැසුළු දිග කියන්නේ මොහොතේ නැගෙනහිර කෙළවරේ ඉඳලා බටහිර කෙළවරට පාගමනින් කියන්නේ එක අඩියක් මොහොතේ නැගෙනහිර ඉවුරේ තියෙන ඊගාව අඩිය බටහිර ඉවුරේ තියන්න බලන් පුළුවන්කම තිබුණා. ඒක මොහොත තරණය කරන්න එක අඩියයි තියන්න ඕනේ. එතකොට ඒ තරම් එර්ධියක් මට තිබුණා. මහා සමුද්‍රයේ තව කොච්චර පළලද ඒ මොහොතේ මෙහා කෙරවල ඉඳලා එහා කෙරවලට අඩිය තියන්න එක අඩියක් මේ කෙරවල තියලා එහා අඩිය ඒකව කෙරවල තියන්න පුළුවන්. එච්චර එර්ධි පළයක් තිබුණා. ඒ මට නිබඳු ආසාවක් උපනා. නිබඳු ආසාවක් උපන්න. මොකද්ද? යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත්තවීම හටකනීම නැති ලෝකේ කෙළවරකට යන්න ඕනේ කියලා අදහසක් උපන්න. එහෙම ගියා. ඒ මම මෙබඳු ද්‍රවයෙන් යුක්ත වූයෙන් මෙබඳු පදවීතිහාරයෙන් යුක්ත වූයෙන් සියවතක් ආයුත්තෙන් සියවතක් ජීවත් වෙන සුළු වූයෙන් කනබුන බුදින රස විඳින වේලාවන් හැර මලමුත්‍ර පහ කරන වේලාවන් හැර නිදන විදාහරණ වේලාවන් හැර සියවසක් ගමන් කොට ලෝ කෙළවරකට නොපෙනෙන අතරමඟදීම කළු දී කරමු. එහෙම යන්න ගිහිල්ලා එයා මොකද කරන්නේ? කන බොන වෙලාවක් වැසිකිලි කැසිකිලි කරන වෙලාවක් සැතපෙන වෙලාවක් හැර අනිත් හැම වෙලාවකම ගමන් කරලා අච්චර වේගෙන් අවුරුදු 100ක් ගමන් කරලත් නමුත් ලෝකේ කෙලවරක් කරගන්න බැරුවම අතරමඟදීම කලුරිය කළා. ඉතින් ඒ නිසා මෙයාට අත්දැකීමක් තියෙන හින්දා තමයි මෙයා අද්භූත යාස්‍යයයි බුදුරජාන් වහන්සේ කියනවනම් පාගමනින් ලෝකේ කෙලවරකට ගිහිලා දුක් කෙලවර කරන්න බෑ කියලා ඒක මොනතරම් ඇත්තද කියලා මෙයා අර ප්‍රීතිගෝසා කළේ. මොකද මෙයාට අත්දැකීමක් තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තින් ආශ්චර්යයක් අද්භූතයක් ලෝකේ පාගමෙන් ලෝකේ කෙලවරකට ගිහිල්ලා ඉපදීම මහලු බව මරණය චුතවීම හට ගැනීම නැති ලෝකේ කෙලවරකට යන්න පුළුවන් දැනගන්න පුළුවන් දකින්න පුළුවන් පාගමෙන් ගිහිල්ලා කියලා මම කියන්නේ නැහැ කියන මේ වචනේ බොහොම ආශ්චර්ය අද්භූතයි කියලා මෙයා අපව කිව්වා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි මම ලෝකයේ කෙලවරකට නොපැමිණ දුක් කෙලවර කිරීමක්ද නොකියමි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් ලෝකයේ කෙලවරකට ගිහිල්ලා මිසක ලෝකයේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ. වැලිතු මම සංඥා සහිත මනස සහිත බම්බයක් පමණ වූ මේ සිරුරෙහිම ලෝකයත් ලෝක සමුදය ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදාවක් පනවනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කිදීමකුත් කියන්නේ නැහැ. හැබැයි සංඥා සහිත මනස සහිත මේ බම්බයක් පමණ ශරීරය තුලම ලෝකයක් ලෝක ඇතිවීමත් ලෝක නැතිවීමත් නැති කරන ප්‍රතිපදාවක් පනවමින් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. කිසි කලක පාගමනින් ගිහිලා ලෝකයේ කෙලවරකට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ලෝක කෙලවරකට නොපැමිණ දුකෙන් මිදීමකුත් නැහැ කියලා දේශනා කළා. එතකොට යම් කිසි කෙනෙක් මේ ලෝකයේ කෙලවරකට ගියොත් එහෙම්ම ලෝ දන්නා වූ මහ නුවණැති ලෝ කෙලවරට ගිය වැස නිම වූ බඹසර ඇති සියලු පව් සිඳලු ඒ පුද්ගල තෙමේ ලෝ කෙලවර දෙන මිලෝදීම පරලෝන උපතයි. එතකොට රහතන් වහන්සේගේ ගුණ ටිකක් කියනවා. යම් කිසි කෙනෙක් ලෝකයේ කෙලවරට ගියාම බ්‍රහ්මචර්යා වැස නිම වුණා මේ ලෝකයේම ලෝකේ කෙලවරට ගිහිල්ලා ඉබඳු කෙනා පරලොවක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා රහතන් වහන්සේ නමකගේ මනසේ ස්වභාවය පෙන්වනවා. එතකොට මම මේ සූත්‍රය මතක් කරේ රෝහිතස්ස කියන දෙවියා භාග්‍යතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ ඉන්න කාලෙදී රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා යම් තැනක ඉපදීම මහලු බව මරණය චුතවීම හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමනින් ගිහිල්ලා ඒ කෙලවර දකින්න හෝ දැනගන්න හෝ යන්න පුළුවන්ද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. රෝහිතස්ස මම කිසි වෙලාවක යම් තැනක ඉපදීම මහලු බව මරණය චුතවීම හට ගැනීම නැති ඒ ලෝකයේ කෙලවරකට පාගමනින් ගිහිල්ලා දැක්ක හැකි දැනගත්ත හැකි ගිය හැකි කියලා කියන්නේ. එපාර රෝහිතස්ස කියන දෙවියෝ එක ඒකාන්තෙන් ආචාර්යයි අද්භූතයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම කියන කතාව මම මේට පෙර රෝහිතස්ස කියලා දෙවියෙක් හිටියා. එතකොට ඉතා සියුම් ඊතල වේගයකටත් වඩා වේගයක් මට තිබුණා. ඊතලයේ දිද්දාම යන වේගයටත් වඩා වේගයක් ඒ මට මොහොතේ මෙහා කෙරවලේ කාඩියක් තිබලා ඒක වඩිය කෙරවලේ තියන්න පුළුවන් තරම් ජවයකට තිබුණා. ඒ මම පාගමනේ ගියා ලෝකෙ කෙලවරක් හොයන්න කියලා. කනබුන වෙලාවල් වැසිකිලි ටෙස්ටිල් කරන වෙලාවල් ටිකක් නිදා ගන්න වෙලාවල් හැරෙන්න පා එබඳු ජවයෙන් මෙබඳු පදවීති හරින් අඩි තිබීමෙන් යුක්ත මම අවුරුදු 100ක් පුරාවටම ගියා කෙලවරක් හොයන්න. ඒ මම ලෝකෙ කෙලවරක් කරගන්න බැරුවම අතරමඟදීම කළුරිය කළා. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ ලෝකයේ කෙලවරකට පාගමනේ යන්න බෑ කියලා කියන මේ කතාව ඒකාන්තයෙන් අද්භූතයි ආශ්චර්යයික සැබවින්ම කියන්නක් කියලා රෝහිතස්ස දෙවියා ඒක අනුමෝදන් වුණා පිළිගත්තා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නමුත් රෝහිතස්ස ලෝකයේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි පාගමනෙන් ගිහිලා ලෝකයේ කෙලවරක් කරන්න බෑ. නමුත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ ලෝකයේ කෙලවරකට නොගොස්. ලෝකයේ කෙලවර සඤ්ඤා සහිත මනස සහිත මේ අපේ බම්බයක් වගේ ශරීරයෙන් හැබැයිම ලෝකයක් පනවන්නේ. ලෝක ඇතිවීමත් පනවන්නේ. ලෝක නැතිවීමත් පනවන්නේ. ලෝක නැති කරන ප්‍රතිපදාවත් පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයක් ලෝක ඇතිවීමත් ලෝක නැතිවීමත් නැති කරන ප්‍රතිපදාවත් පනවන්නේ කියලා කියනවා. එතකොට ලෝකී කෙලවරට ගියා වෙන්නේ මොකක්ද? යම්කිසි කෙනෙකුට සංඥා සහිත මනස සහිත මේ බම්බයක් පමණ ශරීරය තුළින්ම ලෝකේ දකින්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ දැක්ම කෙනෙකුට තියෙනවා නම් එයා ලෝක කෙලවරට ගිය කෙනෙක්. ඒ කියන්නේ ලෝකය කියන එක මේ බම්බයක් පමණ ශරීරයෙන්ම දකින්න පුළුවන්කම තියෙනවානේ. එතකොට බම්බයක් පමණ ශරීරයෙන් ලෝකේ දකින්නවා කියලා කිව්වේ ලෝකේ කෙලවර කියලා හම්බෙන්න මොකද්ද? ඇහැ ලෝකේ කෙරවල, රූපේ ලෝකේ කෙරවල, චක්කු විඥානේ, කන ලෝකේ කෙරවල, සබ්දේ ලෝකේ කෙරවල, සෝත විඥානේ ලෝකේ කෙරවල, මෙන්න මේ ටික තමයි ලෝකේ කෙරවල. එතකොට කොහොමද ලෝකේ කෙරවල අපි බඹයක් වගේ ශරීරෙන් දකින්නේ? දැන් අපිට ඇහැනම් බඹයක් වගේ ශරීරයට අයිති කියලා හිතෙනවා. හිතත් බඹයක් වගේ ශරීරයට අයිති කියලා හිතෙනවා, පේනවා. නේ? ඇහැට පෙනෙන රූප කොහොමද බඹයක් වගේ ශරීරයට අයිති වෙන්නේ? දැන් දැක්කනේ ලෝකය කියන එක බඹයක් වගේ ශරීරයෙන් දකින්න ඕනේ කියලා. නේද? එතකොට කන නම් ඔන්න බඹයක් වගේ ශරීරයට අයිති. සෝත විඥානයත් බඹයක් වගේ ශරීරයට අයිති. සද්දේ කොහොමද බඹයක් වගේ ශරීරයට අයිති වෙන්නේ? හරියට මේ ඔක්කොම ටික බඹයක් වගේ ශරීරයට අයිති කියලා දැක්කොත් ඒ ලෝකේ හට ගැනීමත් බඹයක් වගේ ශරීරයට අයිති කියලා දැක්කොත් තමයි ඒ හේතුව නැති කළොත් මේ බඹයක් වගේ ශරීරය තුල තියෙන ලෝක නිරෝධය දැක්කොත් මෙන්න මෙයා ලෝකේ කෙලවට ගිය කෙනා වෙනවා. අපි පොඩ්ඩක් බලමු කොහොමද එහෙම වෙන්නේ කියලා. එතකොට කෙටියෙන් ගත්තහම ඇහැ ලෝක කෙලවරයි, රූප ලෝක කෙලවරයි, කන ලෝක කෙලවරයි, ශබ්ද ලෝක කෙලවරයි කියන එක අයිති වෙන්නේ. මෙන්න මේකයි ඒ කාරණාවේ අර්ථය. අපි මෙහෙම කිව්වොත් අපි සත්‍ය පුද්ගලිය තමන් කියලා කතා කරන මේ ජීවිතය දිහා බලනද මෙතන ප්‍රධාන වශයෙන් තියනවා රූප ධර්මය සහ නාම ධර්මය කියලා දෙකක්. එතකොට මෞපියංගලී ධාතුව නිසා, කනබුන ආහාරය නිසා මේ රූපය හැදිලා තියෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගෙන් පැමිණි සිත නැත්තම් විඥානය. එතකොට මේ සිත නැත්තම් විඥානය අපි හිතාගෙන ඉන්න මේ ස්ත්‍රී පුරුෂ ස්වභාවයෙන් හඳුනන්න පුළුවන් සුදු කළු උස මහත් රූපයක් ඇසුරු කරගෙන නෙමෙයි මේ හිත පවතින්නේ. මේ හිත පවතින්නේ කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායුකන සතර මහා ධාතු ඇසුරු කරගෙන මහා භූත රූපය ඇසුරු කරගෙනයි මේ හිත පවතින්නේ. එතකොට කනබුන ආහාරයෙන් හැදුණු ඒ මහභූත රූපය ඇසුරු කරගෙන පවතින මේ සිතේ තියෙන ගති ටිකට මහභූත රූපයම හැඩවෙලා තමයි ප්‍රසාද ටිකක් හැදිලා තියෙනවා. මහභූත රූපයම ඔපයක් හැදිලා තියෙනවා සිතේ තියෙන ගති ටිකට. ඒ නිසා තමයි ඒ සිතේ තියෙන ගති ටික නිසා තමයි මේ සුදුයි කළුයි උසයි මහතයි ස්ත්‍රී පුරුෂයෙක් කියලා කියන්න පුළුවන් ගති ටික හැදලා තියෙන මහ භූත ටිකෙන් විද්‍යමාන හිතේ තියෙන ගති ටික නිසා. ඕගලන්ට ඒක තේරෙන මට්ටමට මම එදා කිව්වා, මතක් කළා. අපි ඒක එතුමන් පෙන්නන තේරෙන ගතියට, ඒ කියන්නේ මැරිච්ච විඥානේ නිරුද්ධ වෙච්ච මලමිනියක ඔන්න ගිහලා මේ ශරීරය උගල බලන්න කියලා. සම්පූර්ණ මේ ඉදිරියෙන් තියෙන මේසේ උපනවා වගේ සම්පූර්ණ ගල් ගෙඩියක් වගේ. සුට්ටක්වත් මෙහෙම එදෙන මට සිලුටු ගතියක් නැහැ. එතකොට මහ භූත රූපේ මේ වගේ එදෙන, මේකට කියනවා කාය මුදිතා රූපේ කියලා. මෘදු බව, කායේ මෘදු බව. මේ කාය මුදිතා රූපේ කියන එක කායේ මෘදු බව කියන එක හැදලා තියෙන හිත, කාය අතුරු කරගෙන පවතින හිත නිසා. ඒ වගේ මරිච්ච මිනිහක විඥානේ නිරුද්ධ වෙච්ච රූපයක මේ අතපය නමන්න තිකරින්ට එහෙම බෑ. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ නමන්න පුළුවන් කම තියෙන උකර කියනවා කම්මඤ්ඤතා රූපේ කියලා. ඔය ටික පෙන්නේ ඔය වගේම මහභූත රූපී ස්ත්‍රියක් කියලා පෙන්වන්න පුළුවන් පුරුෂයෙක් කියලා මේ රූපේ පෙන්වන්න පුළුවන් මේ ගති ටික මේ රූපී ස්ත්‍රිය පුරුෂයෙක් නෙමෙයි හිතේ තියෙන ගති ටිකට කනගුණ ආහාරය මෙහෙම හැදවත් වෙලා තියෙනවා හිතේ තියෙන කර්ම ගති ටිකටයි මේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද කියලා කනේ උපේ ඇහේ උපේ ඇහැ කියන එක කන කියන එක නාසය කියන එක හැදිලා තියෙන්නේ හිතේ තියෙන ගති ටික නිසායි. මෙහෙමම නැත්තම් අපි මම කියලා හිතන විදිහ දෙඩි පිටින් මිනිහෙක් මිනිස්සෙක් රූපයක් එහෙම තියනවා නෙමෙයි. සතර මහා ධාතු රූපේ මේ විදිහටුනේ හිතේ තියෙන ගති ටික නිසායි. එතකොට මේ ඇහැ හැදෙන්න කන බොන ආහාරයෙන් හැදුණු මෞප්‍යංගල ධාතුවේ මුලින් ආරම්භ වෙච්ච ඒ රූපේ රූප කලාප පෝෂණය විල වැඩෙන්ට හේතුන නැවත නැවත කනගුණ ආහාරය. කනගුණ ආහාරයෙන් රූප පැත්තට උදව් වෙනකොට ඒ කය ඇසුරු කරගෙන පවතින අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන් පැමිණි සිත ඒ ආහාරයෙන් හැදුණු රූපය ඇසුරු කරගෙන පවතිනකොට හිත මේ රූපේ බැඳිලා රූපේ හිතේ බැඳුනහම මේ දෙන්නගෙම ගති ටික නිසා උදව්වෙන් මේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද වගේ ප්‍රසාද ටික හැදිලා තියෙනවා. ඔන්න දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියලා ආධ්‍යාත්මික හේතු ටික ඔක්කොම ආයතන ටික හැදිලා තියෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු හතරෙන්. හේතු හතරෙන්. එතකොට මේක ගැඹුරු ඇති ටිකක් හිතන්න. රූපෙට දෙමව්පියන්ට කවදාවත් ඇහැ කන දිවනාසී ශරීරයේ තියෙන රූප එහෙම් පිටින් දෙන්න බෑ. එහෙම හදන්න පුළුවන්කම තියෙන නම් දෙමව්පියන්ට කොයි අම්මා තාත්තද කැමති අතපය නැති ඇස් නැති දරුවෝ හදන්න? නමුත් එහෙම වෙන්නේ දෙමව්පියන්ට ඕන විදිහට හදන්න බෑ. ඇස් ඇතුව උපදින්න, කන් ඇතුව උපදින්න, අතපය ඇතුව උපදිනවා කියන ක්‍රමට මේ සිතේ තියෙන කර්මජ ගතිය සම්පූර්ණ බලපාලා තියෙනවා. හිතේ කර්ම ගතිය තිබුණොත් තමයි මහ භූතයන්ගේ එහෙම රූපයක් හැදෙන්නේ. සසරෙදි කරලා තියෙන අකුසල කර්මයක් අපිට ඇස් නොපෙනෙන්න ඕන කියලා හිතේ ඇහැ කියන චක්කු ඉන්ද්‍රිය නැත්තම් මහ භූතයන්ගේ මේ ප්‍රසාදේ නැහැ. මහ භූත රූපේ තියෙන අනිත් රූප ටික දෙන්න පුළුවන්. හිතේ ඒ කර්ම ගතිය නැත්තම් මේ ප්‍රසාද රූපේ නැහැ. කන නැත්තම් අහන්න තියෙන හේතුව නැත්තම් අකුසල නම් කන නැහැ. අනිත් රූප ටික තියෙන්න පුළුවන්. එතකොට මේ විදිහට කර්ම ගති ටික කන බොන ආහාරය උදව් වෙල තමයි මේ ප්‍රසාද ටික ඇදිලා තියෙන්නේ. ඔන්න දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික ඇදුනහම ඔන්න දැන් බම්බයක් පමණ ශරීරය කියලා අපි පුද්ගලයා සත්වයා කියලා හිතන රූපය ඇතුණා. ඊට පස්සේ අපිට හිතෙන්නේ ඒ කර්මයට හැදිච්ච නැත්තම් අපි ගාව තියෙන ඇහෙන් බාහිර තියෙන රූප දකින්නවා කියලානේ. නමුත් ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත තමයි මේ ඇහෙන් බලනකොට බාහිර තියෙන්නේ අවකාශ ධාතුව අවුරාගෙන සියුම් සියුම් රූප කලාප. එහෙම තියෙන තැනක මේ ඇහෙන් බලනකොටයි මේ විදිය හැඩසටහනක් හැදිලා පෙනෙන්නේ. මේ කනෙන් අහනකොටයි ශබ්දය කියන්නේ රූපය හැදිලා අපිට පෙනෙන්නේ. එතකොට ඔකට මම අර උපමාවක් කිව්වා. අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන බාහිර දිහා බැලුවොත් ඕගලන්ට බාහිර රතු පාට රූපයක් පෙනෙනවා නම් බාහිර රූපයේ රතු පාටට පෙනෙන රතු පාට රූපය ඇති උනේ මොකක් හින්දාද? කියලා ඇහුවොත් ඔයගලන්ට කියන්න වෙන්නේ කන්නාටි කියලා නේ. නැතුව බාහිර රතු පාට වෙන්න හේතුවක් තිබුණාද? ඒ වගේ ඔයගලන්ට මෙහෙම රූප පෙනෙනවා නම් ඒකට හේතුව කියන්න වෙන්නේ ඇහැ කියලා. ඇහැ නැත්තම් ඔයගලෝ රූප දන්නේ නැහැ. අපිට හිතෙන්න පුළුවන් ඇහැ තියෙනවා, ඇහැ නැහැ නමුත් රූප තියෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. ඒක දැන් මම කිව්වා ඇහැ නැත්තම් අපිට රූප ගැන අත්දැකීමක් නැහැ, රූප පේන්නේ නැහැ. එතකොට අපිට හිතෙන්න පුළුවන් හරි අපිට ඇහැ නැති හින්දා රූප පේන්නේ නැහැ නමුත් රූප නැතුව නෙමෙයිනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් රූප නැතුව සියුම බැලුත් රූප නැතුව නෙවෙයිනේ කියලා හරි ඕගලන්ට තර්ක කරන රූපයක් ගැන අත්දැකීමක් ලැබිලා තියෙන්නම ඇරෙන් බලව රූපයක් කරා. එහෙම නැත්තම් ඕගලන්ට තර්ක කරන්නවත් අත්දැකීමක් නැහැ. එතකොට එක එකක් ඊගාව එක තමයි මේ බාහිර රූපයක් උපන්දන්න පුළුවන්කම තියෙන ඇහැට. මම ඔකට කියන්නේ වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් පේන්නේ මේ ඇහෙන් බලන නිසා. එතකොට මම අර තව උපමාවක් මතක් කළා. අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා පිළිකාවක් හැදිලා බෙහෙත් කළා මේ උගුරේ අර කරන්ට් එක අල්ලලා. දැන් තුවාලේ හොඳයි. නමුත් ඒ බෙහෙත් කළාට පස්සේ මේ කරන්ට් එක ඇල්ලුවාම දැන් දිගේ තියෙන ස්නායු ඔක්කොම පිච්චිලා රස දැනෙන්නේ නැහැ. ලුණු කෝපයක් බත් එකට දැක්කොත් ප්‍රශ්නයක් නෑ. කොහොඹ කොළ සකෝණිය කොටල බත් එකට දැම්මොත් ප්‍රශ්නයක් නෑ. එතකොට මං කිව්වේ දැන් එකම කෑම අපි කනකොට අපිට රස දැනෙනවා. ඒ ස්වම්න් රස දැනෙන්නේ නෑ. දැන් බාහිර තියෙන රසය දැනෙනවා නම් අපි කාටද දැනෙන්න ඕනේ? දැන් බලන්න අර ස්වම්න් වහන්සේ රස නිසා විඳින සැප දුක් විඳිනවද? නෑ. ඒකට හේතුව මොකද්ද? දිව නෑ. දිව කියන ඒ ප්‍රසාද ගතිය ඇති වෙන්න තියෙන හේතු ටිකනේ අපි කිව්වේ මේ ස්නායු ටික ඇති වෙලා. එතකොට දැන් හොඳට බලන්න දිවේ ප්‍රසාදය නැති හින්දා නැත්තම් රස කියලා එකක් දැනෙනවද? දැන් ඒ ස්වාමීන් සුදුසුද දිව මත නැහැ නමුත් රස තියෙනවා කියලා තර්ක කරන්න පුළුවන්ද? තමන්ගේ තනින් හැමදේලාම ලෝකෙමයි ඉන්නේ. අනිත් අයගේ රසය තමන්ට දැනෙනවද? තමන්ට රසයක් නැත්තම් සැප දුක් නිදෙන්නේ නැහැ. එතකොට රස කියන එක තමන්ට ඉපදිලායි පේන්නේ. තම ඒ කියන්නේ දිව නිසායි රස උපදලා පේන්නේ. යම් කලකදී අපිට පුළුවන්කම ලැබුණොත් ඇහැට පෙනෙන රූපය කියලා කියන්නේ වර්ණ සතහ මාත්‍රයක්. වර්ණ සටහන් කියලා කියනකොට අර මම කියන වතුරට වැටුනහම පෙනෙන ඡායා රූපයේ යම් බඳුද ඉබඳු මට්ටමේ රූපයක් විතරයි අපිට පෙනෙන්නේ. දැන් වතුර භාජනයක් තියෙනකොට වතුර භාජනයට ළඟපාත තියෙන ගහක් හරි ගොඩනැගිල්ලක් හරි ඡායාවක් වැටලා තිබුණොත් ඒ ඡායාව අපිට බලන්න පුළුවන්. නමුත් අල්ලන්න බෑ. ඒ ඡායාව ඔසවලා ගත්ත හැකි නෑ. හැබැයි ඔසවලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙයි. ඒ තමයි වස්ත්‍ර භාජනෙත් එක්කම. කවදාවත් එතකොට අපි ඔසවලා තියෙන්නේ ඡායාව පතිත වෙලා තියෙන මහ භූත රූපයේ සෙලවීම කරලා තියෙන මිසක ඡායා රූපෙට මුකුත් කරන්න බෑ. නේද? ඒ වගේ ඒ වතුර මත ඡායා රූපේ පතිත වෙලා තියෙනා වගේ මේ පෙනෙනදී මහ භූත පඨවි ධාතුව මත පතිත වෙලා තියෙනවා. පෙනෙනදී පෙනෙනවා විතරයි අල්ලන්න බෑ. අල්ලන්න ගියොත් වතුරේ අත හැතනවා වගේ පඨවි ධාතුවයි හැතෙන්නේ. මේ පේනදී ළඟට එනවා වගේ අපිට පේන්නේ පේනදී එක තියෙන මහ භූත ටික ළඟට එන නිසා. පේනදී ඈත් වෙනවා වගේ පේන්නේ පේනදී එක තියෙන මහ භූතයන්ගේ චලනය නිසා. පෙනෙනදී දුරස් කරන්න හෝ ළඟට ගන්න හෝ පුළුවන් කමක් නැහැ. එතකොට යම් දවසකදී ඕගොල්ලන්ට ඇහැට පෙනෙන රූපය බාහිර එකක් වර්ණ සතහ මාත්‍රයක් ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුණු ඇහෙන් උපද්දලා පෙන්වපු එකක් ඇහැ අහකට ගන්නකොටම පෙනෙන දේ නැති වෙනවා කියලා පෙනෙන මට්ටමක් ආවොත් මෙන්න මේකට කියනවා ලෝක කියලා එකකට ගියා කියලා. ඕක තමයි ලෝකය ඇත්ත. එදාට ඕගලන්ට හම්බෙන්නේ ලෝකෙ බඹයක් වුණ ශරීරේ. කියන ලෝකයක් හම්බෙනව නෙමෙයි ලෝකෙ උපද්දවාගෙන පරිහරණය කරනවා කියන මට්ටමකින් පෙනෙන්නේ. එතකොට කනට ශබ්දයක් ඇහුනොත් ශබ්දේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් බාහිර එකක්. කන නිසා ශබ්දේ කියන රූපේ උපද්දලා දෙන්නේ. කන නැති වෙනකොටම ශබ්දේ නැති වෙනවා කියන තැනකින් ඕගලන්ට ශබ්ද රූපෙට හේතුව තමන්ව බලා ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය මට්ටම දකින්න පුළුවන් වුණොත් ඒ තමයි ලෝක කෙලවරකට ගිහිල්ලා. රසක් දැනෙනකොට රස කියලා කියන්නේ මහ භූතයන්ගේ අර ඡායාවට වැටෙන මට්ටමේ රූප පතක තියාගෙන ඕකට තමයි උපාදාය රූප කියන්නේ. උපාදාය රූපයක් එක බාහිර එකක් දිව නිසයි රස කියන එක හැදිලා තියෙන්නේ. එතකොට දිව නැති වෙනකොට රස නැති වෙනවා කියලා බලන්න පුළුවන් නම් දිව නැති වුණත් රස තියෙනවා කියන එක මත ගන්න එපා. දිව නැති වුණත් රස තියෙනවා කියලා තර්ක කරන් රසයක නිමිත්තක් ආවේ දිව නිසා. ඒ නිසා එහෙම නැත්නම් අපිට තර්ක කරන්න නිමිති නැහැ. ඒක සලායත නිරෝධ කල්ලි වෙන මොකුත් නැද්ද කියලා සරිත් මහ රහතන් වහන්සේගෙන් කුතුක මහ රහතන් වහන්සේ අහනවා. එවත්නේ ප්‍රපංච නැති දැනක ප්‍රපංච කරන්න එපා කියලා. කෙලෙස් නැති දැනක කෙලෙස් උපදවන්න එපා කියලා එතකොට. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 නිසායි බාහිර ආයතන ටික දැනෙන්නේ. ඒ නිසායි ওই බාහිර ආයතන ටික ඇති වෙන්නත් හේතුව අවිද්‍යා කර්ම තණ්හා කියලා කියන්නේ. මෙතන ටිකක් ගැඹුරුයි. මම මේ ටික මෙච්චරියක් මතක් කළේ මෙන්න මේ වගේ දර්ශනයක් තියනවා. පෙනෙන දේ දකින්න පෙර තිබ්බනේ මේ දැක්කන් පස්සේ තියෙනවනේ මේ අවස්ථාවට තමන්ගේ ඇහෙන් මෙහෙම රූප සටහන කුපද්දලයි පෙනෙන්නේ කියන තැනකට අපි එන්න ඕනේ. එතකොට බාහිර තියෙන දෙයක් පේනවනේ මේ පෙනෙන දේ ඇහැයි හිතයි ඔක්කොමයි තිබබ්බයක් වුණ ශරීරෙට. නේද? අර රතු පාටට පෙනෙන බාහිර රතු පාටට පෙනෙන රූපයි කණ්ණාඩියයි මේ ඔක්කොම ටික ආයිති කණ්ණාඩියේ පැත්තටනේ. නේද? ඒ වගේ මේ ඔක්කොම ටික ආයිති තම බඹයක් මම ශරීරයට වෙනවා. එතකොට ලෝකේ කියන එකත් ආයිති බඹයක් මම ශරීරයට. ලෝකේ ඇතිවෙنده හේතු අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ හේතු ටික නිසා. මෙන්න මේ හේතු ටික නැති වෙනකොට ලෝකේ නිරුද්ධ වෙනවා. එතකොට වර්තමානයේ ආහාරය නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනවා. ඒ ආහාර නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනවා කියලා දැකීම අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැතිවීම මතුවට තියෙන එකක් නැති වෙනවා. කියලා වර්තමාන සහ අනාගත කියන දෙකේම හේතු නැති කරනවා. එතකොට මෙන්න මේ දර්ශනයට එන්න පුළුවන් නම් ඔන්න ඔබ තමයි ලෝකෙ කෙලවරකට ගියා කියලා කියන්නේ. නමුත් දැන් ඔය ලෝකෙ කෙලවර තමයි ඔය. එතකොට ලෝකෙ කියන්නේ මොකක්ද? ලෝකෙ මැද්ද මොකද්ද? ලෝකෙ මැද්ද තමයි ලෝකෙ තමයි අපිට හම් වෙන මානසික මට්ටම. අපිට හැට රූපයක් පේනකොට දකින්න ඉස්සෙල්ලා මේ දේවල් තිබුණා. තියෙන දේවලුයි අපිට පේන්නේ. අපිට පෙනෙන දේවල් තියෙනවා කියලායි අපිට දැනෙන්නේ. සද්ද අහන්න ඉස්සෙල්ලා තියෙන සද්ද තිබුණ සද්දේ ඇහුනේ අහන සද්දේ තියෙනවා තිබුණ එකකුයි ඇහුනේ කියන මානසික මට්ටමයි අපිට තියෙන්නේ. මේ වගේ ස්පර්ශ ආයතන 6ටම තිබුණ දේවල් හම්බ වුනේ තියෙන දේවල් ඉඳන් ඇසුරු කරන්නේ හම්බ වෙච්ච දේවල් තියෙනවා කියන ලක්ෂණයයි තියෙන්නේ. ඔය මට්ටමේ ඉඳලා ඇහැට පෙනෙනකොට පෙනෙනදී අපිට වර්ණ සතහ මාත්‍රය තමන් නිසාම නැත්නම් ඇහැ නිසාම මේ රූපයක් හට ගන්නවා කියන ටික නැහැ. අපිට තියෙන්නේ අම්මල තාත්තල දුවල පුතාලා ඉන්නවා රන් රෙදී මුතු මැණික් තියෙනවා ඒ වගේම බාහිර රූපයක් තියෙනවා තියෙන රූපේ උපද්දපු ඉපදුණු ඇහෙන් දකිනවා අපිට තියෙන මට්ටම ඔක තමයි ලෝකය කියලා කියන්නේ මේ මානසික මට්ටමට මේ සිද්ධාන්තයක් නෙමෙයි මෙහෙම සිද්ධිය වෙනතනක මෙබඳු මානසික මට්ටමක් අපිට තියෙන ඒ මානසික මට්ටමටයි ලෝකය කියන්නේ මේ ලෝකය ඇදිලා තියෙන්නේ කෙනා කෙනාටයි. එතකොට විස්පර්ශ ආයතන 6ටම තියෙන ඔය මට්ටම. එතකොට ඕකට කියනවා මොකද්ද? ලෝකේ කියලා. එතකොට යම් දවසකදී මේ ලෝකේ ඉන්න කෙනා ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ. දකින්ද පෙර තිබ්බා තියෙන දේ දකින්නවා දැකපු දේ තියෙනවා කියන මට්ටම පෙනෙන දේ තුල අම්මා තාත්තා දුව පුතා රන් රෙදි මුතුමැණික් තියෙනවා රූප තියෙනවා තියෙන රූප හදාගත්ත ඇහෙන් ඉපදුණු ඇහෙන් උපදවාගත්ත ඇහෙන් අපි ගාව තියෙන ඇහෙන් බලනවා ඇහැ ඇති වුණත් නැති වුණත් අපිට රූප තියෙනවා කියන මට්ටම තමයි ලෝකය. ඔන්න ඔය මට්ටමේ දැන් අද අපි ලෝකය කියනකොට වෙනමකුත් මොකද්ද ලෝකය කිව්වහම ඒකට ඉතින් අමුතුවෙන් මම ඒකට අර්ථකථන දෙන්න ඕනේ අපි කෙනා කෙනා අපේ මට්ටම දිහි කරගමුකෝ මෙන්න දැන් මේ අපි ඉන්න මානසික මට්ටමට තමයි ලෝකය කියන්නේ කෙටියෙන් ගත්තාම අපිට ඇහැට රූපයක් පේනකොට රූපයක් ගැන තියෙන මිනි ටික ඔක්කොම සිහිපත් කරගන්න මේක තමයි ලෝකය. කනට ශබ්දයක් ඇහෙනකොට අපිට තියෙන මිමි ටිකක් තියෙනවනේ වාකාරයකක සද්ද කෝච්චයක සද්ද බ්ලේන් එකක සද්ද එතකොට පල්ලෙක් කෑ ගන්න සද්ද ගිරවෙක් කෑ ගන්න සද්ද මනුස්සයෙක් කෑ ගන්න සද්ද ළමයෙක් කෑ ගන්න සද්ද කියලා ඔය සද්ද එක්ක අපිට තියෙන මිමි තියෙනවා ඔය මිමිත් එක්ක තියෙන සද්ද තියෙනවනේ බෝ තමයි ලෝක සද්ද ලෝකී. එතකොට අද අපිට හම්බ වෙන මේ මානසික මට්ටම තමයි ලෝකේ කියන්නේ යම් දවසකදී ලෝකේ කෙලවරකට නොගොස් කොහොමෝ මේ වගේ තැනක ඉඳලා තමයි රෝහිතස දෙවියා ලෝකේ කෙලවරක් හොයන්න කියලා. මොකද දැන් බාහිර තියෙන ලෝකයක් යාට තියෙනවනේ. තියෙන ලෝකේ දැන් කෙලවරකට ගියා හොයන්න කියලා. නමුත් එහෙම ලෝකේ කෙලවරක් යන්න යන්න ආයතනයට මේ වෙනවනේ. ඕගොල්ලන්ගේ ඡායාවේ දිගමන්නේ නැහැ කිද ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලෝ ඉස්සරහට යනකොට යන ඡායාව අඩි අපි කියමු දැන් හවසට ඡායාව මයින්ද යනවා අපි. දැන් ඔන්න ටිකක් දුර යනකන ගියා ඉවර නැහැ ඡායාව. තේරෙන්නේ දැන් හවස් වෙලාවට තමන්ට ඉස්සරහින් ඡායාව පතිත වෙනවනේ. දැන් ඕක මැනගෙන ගියෝ. ඔගලට කොච්චර දුර කෙලවර ඡායාව මැනලා කෙලවර කරන්න පුළුවන් වේද ඔයගලන්ට? ඇයි බැරි? නමුත් ඡායාවේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ කිව්ව වගේ වැඩක් නෑ. ඒ කියන්නේ අපි මෙහෙම ඡායාවෙ දිග මයින්ද කියලා යන්නේ ඡායාවෙ දිගට යනවා ඒ යන්නේ යන්නේ අපි මැනමැන යනවා මැරෙනකම් මොක කරන්න වෙනවා මිසක ඡායාවෙ දිග මැනගන්න බැරුවව මැරෙන්න වෙනවා මිසක වෙන එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ බම්බයක් වමන ශරීරයෙම ඡායාවට තියෙන මින්ම මේ ශරීරය නිසාම මේ ඡායාව හටගෙන තියෙනවා. එතකොට මේ ශරීරය නැති වෙනකොට නැති වෙනවා කිව්වහම එපමණ කිව්ව ඡායාව මැනගත්ත වෙනවා. දැහැරින් ඡායාවක් මයින්ද හොයන්න යන්න බෑ. ඒ වගේ ඡායාව වගේ ඕගොල්ලෝ ඉස්සරහට යන්න යන්න ඇහෙන් රූප මවමව පෙන්නනවා නම් පෙන්නන්ද ඉස්සරහට යනවා යන්න යන්න රූප හැදි හැදි පේනවා නම් ඕක කෙලවර හොයන්න පුළුවන් නේද? තේරුම් ඉස්සර මේ ටිකේදී ඔන්න දැන් රූප පේනවා. දැන් ඇහෙන්නේ මෙහෙම රූප ටිකක් පෙන්නන්නේ. හරි දැන් පේන ටිකේ කෙලවරට ගියාම ඇහෙන් තව ටිකක් ගහින් පුරුම වෙන්නල ඇති. දැන් මේ ඇහෙන් මෙහෙම පෙන්නන්නේ හිඳ. ඔහොම ගිහම මොකද කෙලවරක් කවදාවත්ම හොයන්න බෑ. ඡායාවේ මැනගෙන අපිට ගිහිල්ලා කෙලවර කරන්න පුළුවන් නේද? තේරුම් ගන්න කියන්නේ ඒ වගේ. එතකොට බම්බයක් පමණ ශරීරෙම ලෝකේ කෙලවරයි කියලා කිව්වා වගේ ඇහැ නිසායි මෙහෙම දෙයක් පෙනෙන්නේ කියලා බැලුවොත් මේ පෙනෙන නිම්ම විතරයි නිම්ම. එතනින් එහාට යනවාද අපි මනගර? යන්නේ නැහැ. නේද? එතකොට එතකොට ලෝක කෙලවරට ගිහිල්ලා එක අරමුණෙම ලෝක කෙලවරට යන්න පුළුවන්. එක අවස්ථාවෙම ඡායාව වෙනගන්න පුළුවන් අපිට. ඒ වගේ එතකොට මෙන්න මේ අද අපිට පේන මට්ටමේ ඉඳලා මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත දකින්ද ලෝකෙ කෙලවරකට යන්න අපිට පුළුවන් නම් එදාට මේ දුක කොහොම ඉවරයි. එතකොට දැන් ලෝකෙ තුල ඉන්න අපි ලෝකෙ තුල තියෙන සංයෝජනයකින් බැඳලා ඉන්න අපි කොහොමද ලෝකෙ කෙලවරකට යන්නේ? එතකොට ඉස්සෙල්ලා ලෝකය දැනගන්න ඕනේ, ලෝක කෙලවර දැනගන්න ඕනේ, ලෝකේ ඉඳලා ලෝක කෙලවරකට යන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ලෝක කෙලවර මොකද්ද? අපි දැනගත්ත කෙටියෙන් ගත්තාම යතහ භූත ස්වභාවයෙන් පවතින ස්පර්ශ ආයතන 6. ඒ ස්පර්ශ ආයතන 6න් උපදින බාහිර ආයතන 6. ස්පර්ශ ආයතන 6න් ඇකන දිවනාසය ශරීරය මනස කියන ස්පර්ශ ආයතන 6 යථාභූත පොවුතින ඒ ආයතන 6න් උපදින බාහිර ආයතන 6 කියන මෙන්න මේ දුරස් ආයතනගේ ඇත්ත ඇති ඇති දන්න දකින මට්ටමට ආධ්‍යාත්මික ආයතන ටික දකින්ද කනබුන ආහාරයෙන් හැදුණු මහ භූතිය දැකලා ඒ මහ භූතිය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුණු විඥානයේ බැඳලා ඉන්න හැටි අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් යුක්ත විඥානය කියන සිත දැකලා ඒ සිත මේ කයේ බැඳෙන්නේ නැහැටි මේ දෙන්නගේ සංයෝගය මේ දෙන්න නිසා මේ ප්‍රසද්ධ ටික හැදුණු හැටි දැනගත්තාම ඔන්න ආධ්‍යාත්මික ආයතන ටික දන්නවා. එබඳු ආයතනයන්ගෙම පෙන්නපු බාහිර ආයතන ටික දකිනකොට එයා දන්නවා බාහිර ආයතනගේ යථාභූත ස්වභාවය. ඔන්න ඔක ලෝකේ කෙලවර. ඊට පස්සේ ලෝකේ කියලා කිව්වේ සත්පුද්ගල ආත්ම භාවයෙන් පෙනෙන දේ තුල සත්පුද්ගල ආත්ම භාවයෙන් දැනෙන්නේ අපිට. රන් රදී මුතු මණික ආදී වස්තු ඇති බව තමයි පෙනෙන දේ තුල දැනෙන්නේ. පෙනෙන දේ තියෙනවා කියලායි දැනෙන්නේ. තියෙන දේ පෙනෙනවා කියලායි දැනෙන්නේ. උප්පත්ති වශයෙන් ගෙනාපු ඇහෙන් තියෙන රූප දකින්නවා කියලායි තේරෙන්නේ අපිට. ඔය මට්ටමට තමයි නිට්ටයයි සැපයි ආත්මයි කියන සංයෝජන ටික තමයි ලෝකෙ තුල තියෙන්නේ. ලෝකය කියන එක නිට්ටය දෙයක්. ඒතෝ රන් රදී මුතු මණික් වස්තු තියෙනවා සැපත් සැප තියෙනවා. ඒ වගේම මම අම්මා තාත්තා දුව පුතා පුද්ගලයා ඉන්නවා ආත්මයි. නිට්ටයයි සැපයි ආත්මයි කියන ධර්මතාව ටික තමයි අපිට හම්බෙන ලෝකෙ තුල තියෙන්නේ. තේරෙනවනේ. ඔන්න දැන් මේක මේ අපිට හම්බෙන මානසික මට්ටම ලෝකේ අර තමයි ලෝකෙ කෙලවර. දැන් ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න බෑ කියලා කියන්නේ මේ අපි ඉන්න මානසික මට්ටම තියාගෙන මේ මට්ටමේ ඉඳගෙන කවදාවත්ම ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් අපිට වෙනවා ලෝකේ කෙලවරකට යන්න. නේද? එතකොට ඒ ලෝකේ කෙලවරකට යන්න තියෙන ගමන් මග තමයි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ දැන් ඕගලන්ට ලෝකේ කෙලවර කියලා මම පෙන්න කොටක නොතේරෙනවා වෙන්න පුළුවන්. අපහසුයි වෙන්න පුළුවන්. ඒ ගැන එච්චර හිතන්න එපා. මොකද නිබඳු මට්ටමේ මානසික මට්ටමකින් ලෞකික මානසික මට්ටමකින් ඉන්න අපිට ලෝකෙන් එහා පැත්තේ දෙයක් ගැන කිව්වහම ඒක නොපෙනීම පුදුමයක් නෑ. ඕස්ට්‍රේලියාවේ ඉන්න ඕගොල්ලන්ට පිටරටක් ගැන තියෙන දෙයක් ගැන කිව්වහම නොපෙනීම පුදුමයිද? පුදුම නෑ. නමුත් ඔයගොල්ලෝ යම් දවසකදී ගියොත් ඔයගොල්ලන්ට පේනවා. ඒ නිසා ඒක අපහසුවක් නෑ. අපි යන්න ක්‍රමයේ හොයාගමුකෝ. එහෙනම් දැන් නොතේරෙනවා අපිට තේරෙන්නේ මේ අමුතු මොකද්ද එකක් කියනවා කියලා එහෙම හිතන්න එපා. නමුත් එතෙන්ට හඳ ගුරුවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාවක් පනවන්නේ ඒ නිසයි. එතකොට ලෝකේ ඉන්න කෙනා නැත්තම් අද විබඳු මානසික මට්ටමකින් යුක්ත කෙනා යතහ භූත ඥානය ඇත්ත ඇති හැටි දකින්න තැන දක්වා යන්න ගමන්මක් තියෙනවා. ඒකට කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. අපි ඒ ප්‍රතිපදාව ගැන ටිකක් කතා කරමු. එතනදී පන්සිල් හරි පොහොය අටසිල් හරි සිල් සමාදන් වෙලා කාය වචන දෙකේ සංවරය අපි හදා ගන්නවා. ඒකම ඒ සීලයට තවත් උපකාරක ධර්මතා ටිකක් තියෙනවා. දැන් ඔය අපි පන්සිල් අටසිල් කියලා සමාදන් වෙනකොට සීලේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද හතරක් තියෙනවා. ගොඩාක් ප්‍රභේද තියෙනවා සීලේ. නමුත් ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. ප්‍රාතිමොක් සංවර සීලේ, ඉන්ද්‍රිය සංවර සීලේ, ආජීව පාරිශුද්ධ සීලේ, ප්‍රත්‍යසන්නේසිත සීලේ කියලා. මේ සීල හතරම පැවිදියට සම්මානසලට වගේම ගිහියටත් ඕනෙමත්. මේ කය වචන දෙක සංවර වෙන්න. ප්‍රාතිමොක් සංවර සීලේ කියන එකට තමයි ඕගොල්ලන්ගේ පන්සිල් පොහොය අටසිල් වැටෙන්නේ. සීල් සීලේ කියනක ගොඩවල් හතරක් නම් එක ගොඩක් විතරයි තව ওই සීලය කියන එක සම්පූර්ණ වෙන්න ගොඩවල් හතරක් තියෙනවා නම් එක ගොඩක් විතරයි තව ওই පන්සිල්ලෝ අටසිල් කියලා කියන්නේ. ඒ හින්දා සීලය කියන එක හරියට සම්පූර්ණ වුණා නෙමෙයි. එතකොට ඔන්න පන්සිල් හරි අටසිල් හරි සමාදන් වෙනවා. සමාදන් වුණාට පස්සේ දැන් හිතල ඉන්ද්‍රිය සංවර කරගන්නත් ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලයේ මේ කියන එක එකතු කරගන්නත් ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහැ සංවර කරගන්න. සංවර කරගන්න කියන්නේ සවහගෙන ඉන්න එක නෙමෙයි. ඒක කියන්නේ රූප නොබලනවා මිසක සංවරය කියන්නේ. සංවරය කියලා කියන්නේ බලන්ද පමණ දැනගන්න. ඇහෙන් යම් රූපයක් බලනකොට නූපං අකුසල ධර්ම නූපදී නම් උපං අකුසල ධර්ම දුරු වේ නම් එබඳු රූප බලන්න. උපං අකුසල ධර්ම වැඩේ නම් නූපං අකුසල ධර්ම උපදින නම් එබඳු රූප බලන්න එපා කියන තැනකින් සංවරක වෙනවා. සංවරයි කියන්නේ නොබලනවා කියන එක නෙමෙයි. බලනවා ඒකේ ප්‍රමණ දැනගන්න. ඊට පස්සේ සද්දෙත් එහෙමයි, ගන්ධෙත් එහෙමයි. මේ විදිහට යම් ධර්මයක් ඇසුරු කරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පුත්තබ්බ කියන ධම්ම කියන යම් ධර්මයක් සිහි කරනකොට ඇසුරු කරනකොට නූපං අකුසල ධර්ම උපදීන උපං අකුසල ධර්ම වැඩෙන තිබඳු අරමුණු ඇසුරු කරන්නේ හිතාමතාම අයින් කරන උත්සාහයක් වෙනවා. නූපං කුසල ධර්ම උපදීන උපං කුසල ධර්ම වැඩෙන තිබඳු අරමුණු ඇසුරු කරනවා කියන තැනදී ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ඕනේ. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය කියලා කෙනෙක්ගේ හිත කය වචනේ දැඩි කරන රළු කරන රැකි රක්ෂාවන් කරන්න වෙනවා. ඒ කියන්නේ මස් වෙන සත්තු හදලා විකුණනේවා, ආයුධ වෙලඳාම්, විස වර්ග වෙලඳාම්, මත්ද්‍රව්‍ය වෙලඳාම් වගේ දේවල් නොකොට තමන්ගේ හිත තමන්ට දොස් නොකියන නොකරන රැකියාවකින් යුක්ත වෙනවා. ඊට පස්සේ ප්‍රත්‍යසන්නේ සීල කියලා කියන්නේ ගිහි කෙනාට තමන්ට හම්බ වෙන්න භවෝගයක් තියෙනම් ඒකේ මත් වෙන්නේ නැතුව, මාන්නයටපත් වෙන්නේ නැතුව, ඒකේ බැස ගන්න නැතුව, තදින් ඇලෙන්නේ නැතුව ආදීනව දකිමින් මොනතරම් දෙයක් හම්බ වුණත් හම්බ කළා. මේ හැම දෙයක්ම අපෙනුත් අපි මේ හැම දෙයකින් වෙන් වෙන්න වෙන දවසක් වෙනවා නේද කියන නුවණ ඇතුව ආදීනව දැනගැනීමෙන් පරිහරණය කරන්න කියනවා. ඒ වගේම දැඩි ලෝභයේ මසුරුමල අයින් කළ තීමට හේතු අත්‍යති සිතින් මගේ භෝග අනිත්‍යයට සාධාරණයි කියන මනසකින් පරිහරණය කරන්න කියනවා. එතකොට මේ වස්තුන්ගේ ආත්පස හිත අල්ලගෙන ඉන්න ගතිය අතහැරෙනවා. මෙන්න මේ විදිහට මොන වචනේද? ප්‍රත්‍යසන්නිසිත සීලය. ප්‍රත්‍යසන්නිසිත සීලය. මෙන්න මේ ක්‍රම හතර පංචිල අටසිල් සමාදන් වෙන එක තමයි ප්‍රාතිමොක්ඛ සීලය. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය. ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය ප්‍රතිසංසීලය. මෙන්න මේ හතරේ යම් පමණකටද ඔයගලන්ට උත්සාහවත් වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයට ඔයගලන් කය වචන දෙකේ සංවරකම ඇති වෙනවායි. කය වචන දෙකේ සංවරකම අඩුකම තේරෙන්නේ අර සීලයේ එක කොටසකින් විතරක් ඉන්න කම නිසා. මේ හතර සීලය කියන එක පිරෙන්න ඔය කොටස හතරම නියමිත වෙන. එතකොට ඇත්තටම සීලය කියන එක පිළිතුරු. ඔන්න ඔය දැන් ඔන්න ඔය සීලය තමයි ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙන සීලය. එතකොට ඔන්න උපමනකින් එයා සීලවත්. සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං ච භවයන් කියන නෝනත් කෙනෙක් සීලයේ කියලා ඊට පස්සේ අපිට පුළුවන් චිත්ත සමතය ඇති වෙන කමඨහනක් හුරු පුරුදු කරගන්න. සමතය කියලා කියන්නේ કોઈ රණ්ඩුවක් ආරවුලක් ඇති වුණාම ඒව සංසිඳ වෙන දේවල් වලට කියන සමත මණ්ඩල කියලා. ඒ වගේ මෙතන සමත කියලා කියන්නේ තැම්පත් කරන, නතර කරන, එකඟ කරන, සංසිඳ වෙන අර්ථයෙන්, සංසිඳ වෙන අර්ථයෙන්. එතකොට සිතේ සිතේ කතා කරන හරියට අලු ගොඩකට ලීයකින් ගැව්වහම විසිරෙන්න වගේ අපේ සිත නොයේක් දේවල් හිත 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 හිතේ හිතේ කතා කර කර නිතරම තියෙනවා. ඔන්නෝයේ විසිරුණු කම බලපාන විශේෂයෙන්ම අනෙක් හැම අකුසල ධර්මයක් නෑ. ඒ නිසා ආනාපාන සතිය බුද්ධ ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී කමඨහනක් වඩන හැටි ඉගෙනගෙන කමඨහනක් නිතර භාවිත කරන්න ඕනේ. නාසිකාග්ගේ හෝ මුඛ නිමිති තොල් දෙක ළඟ හිත තබාගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාසයට ආනාපාන සති භාවනාව වඩන්න ඕනේ. සති නිමිති හිත තියාගෙන මෛත්‍රී භාවනාව හෝ පුරුදු වෙනවා. එතකොට ඒක එක තැනක ඉඳගෙන ඉන්නකොට වැඩි වෙලාවක් කරන්ට සුදුසු කමට හනපුත් දේවල් දරවල් වල රැකිරක්ෂා වලට යන එනකොට වැඩ කටයුතු කරන තැන්වලදී යොදා ගන්නට පුළුවන්, පවත් ගන්නට පුළුවන් භාවනා කමට හනපුත් ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ විදිහට වැඩ කටයුතු කරගෙන ටික ටික හුරු වෙනවා නම් එක තැනක ඉඳගෙන භාවනා කරන්න හුරු වෙනවා නම් මේ දෙපොළේ ටික 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 උත්සාහවත් වෙනකොට මොන මේ සිතේ වේගවත්කම ටික ටික අඩු වෙනවා. ඒකට කියනවා සමත කමටහන කරනවා. ඊට පස්සේ විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට මේ කාලෙදි විශේෂයෙන්ම මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත සවිඥානික රූප විදර්ශනා කළාම හොඳටම ඇති. ඒ මොකද බාහිර දුවා දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් කියලා බාහිර දේවල් වලට අපේ හිත බැඳිලා යම්තාක් තියෙනම් ඒ ඔක්කොම බැඳුම් තියෙන්නේ මේ මම ඉන්නවා කියන තැනට සාපේක්ෂව. මට පහසුව පිණිස මට දුකක් නැතු ඉන්න තමයි මේ මගේ දේවල් ඔක්කොම අල්ලගෙන තියෙන්නේ. මම කියන තැන අතහැරනකොට මගේ කියන දේවල් ඉබේමයි අතහැරෙන්නේ. එතකොට ඒ නිසා තමන් කියලා හිතන, තමන්ගේ කියලා හිතෙන සත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු ටික විතරක් මෙනෙහි කරනවා. විදර්ශනා කියලා කියන්නේ විශිෂ්ට දර්ශනයක්, විශිෂ්ට දැක්මක්. ලෝකේ අනිත්‍ය සත්වයක් හැටියට, පුද්ගලයක් හැටියට, ආත්මයක් හැටියට දකින මේ රූපේ තමන් නුවණින් අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් හැටියට බලනවා. එතකොට විශේෂයෙන්ම මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත රූපයේ නාම රූප ධර්මයක් තියෙන්නේ කියලා බලනවා. එතනදී අර ආනාපාන සති කමතහන හෝ මය මේ සමත කමතහනකින් හිත වඩලා සති නිමිති තියාගෙන හිතාමතා මොන ටිකක් නතර කරනවා. නතර කළ තමන්ගේ කය පැත්තට නැඹුරු වෙලා කය ගැන හොඳට හිතනවා. අර අපි කලින් කතා කරපු විදිහට මේ ශරීරයේ තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, අම්මස් කියලා හිමින් බලන ඉතාමත් වේගෙනුත් නෙමෙයි, ඉතාමත් හිමිනුත් නෙමෙයි. අර්ථයේ වැටෙන විදිහට තව වචනයක් ඊට අතරට නොයෙදෙන නොයෙන විදිහට බලන්න ඕනේ. ඒකෙදි මම අර මතක් කිව්වේ දැන් කෙස් ටිකක් කපලා අපි බාහිරට දැමු කෙස් කියලා පේනවා, පුද්ගලයා පේන්නේ නැහෙනි. ලොම් ටිකක් හොරලා අහකට දැම්මොත් ලොම් ගස් ටිකක් කියලා පේනවා, පුද්ගලයා පේන්නේ. නියපොතු ටිකක් කපලා දැම්මොත් නියපොතු පේනවා, පුද්ගලයා පේන්නේ. ඒ වගේ ඒ වස්තුවට හිත තබන්න මම කියන ගතිය හැඳෙන්නේ නැති විදිහට මේ ශරීරයේ තියෙනවා කෙස්, මගේ උළුවේ තියෙනවා කෙස් කියලා නෙමෙයි බලන්නේ. අත්තිමස්මින් කායේ මේ ශරීරයේ තියෙනවා කියලා එහෙමයි අරමුණු කරන්නේ. මේ ලොම් නිය දත් අව මෙහෙම බලනවා. හොඳට බලලා කන බොන ආහාරය නිසා මේ රූපය හැදිලා තියෙනවා නේද කියලා හිතනවා ටිකක්. ඒතකොට හොඳට ඕනනම් තමන් බලනවා බාත් පාන් කෝපි මුන්නට ඕවට දැක්සින් කරලා එහෙනම් ඒව නිසායි මේ රූපය හැදිලා තියෙන්නේ. ඒකයි දැන් මේ අතක් කඩාගෙන කොටියක් හරි වලහක් හරි කෑවෝ ඒ සතාගේ බඩේ නෑ මේ අත්යයි. මේක ඒ සතාට ආහාරය. එතන කෙස්ලොම් නියදත් හම්මස් හැදේ මේකෙන්. එතකොට ඒ වගේම අපි ඔය ඌරෙක් කියනවා කුකුලෙක් කියනවා ඒව කෑවහම මේ රූපේ කෙස් හම්මස් ලේන හර හැදෙනවා. එතකොට මේ ආහාර චක්‍රයක් තියෙන රූපය කියන්නේ ඇත්තටම ආහාරයක්. ආහාර එක කොටසක් අල්ලගෙන මේ මම කියලා. කන බොන ආහාරයට මම කියලා හිතුවට ආහාරය මම වෙනවද? වෙන්නේ නැහැ. මේ පැත්තෙන් බැලුවහම පත් පාන් කවපෙ මුන් ඇට කොටියගේ බඩට තියලා බැලුවහම ඒකට මම කියන එක පත් පාන් කවපෙ මුන් ඇට වලින් හැදුණු මේ අපි මම කියලා මැද ඇතුළු කරන රූපේ අතෙන්ට සාපේක්ෂව එයාගේ කෙස් ලොම් නියදත් හැදෙන ආහාර. මට පත් පාන් කවපෙ මුන් ඇට වගේ තමයි එයාට ඒ රූපේ හැදෙන්නේ මේ ආහාර. එතකොට මේ කන බොන ආහාරයට මම කිව්වා වගේ. එතකොට ඔන්න ඔය වගේ කන බොන ආහාරයෙන් යුක්ත රූපය ඇසුරු කරගෙන නිබඳු රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසාම මේ කය පුද්ගලයෙක් කියලා ගත්ත දෘෂ්ටිය නිසා පෙර මෙතෙන්ට ආපු විඥානේ තියෙනවා. හරිද? ගොඩක් ඈතක යන්න ඕනේ. මේිට පෙර මේ ආහාරයේ පිරිසිඳ නොදැක ආහාරයෙන් හැදුණු කය මමයි කියලා දැකපු වැරදි දැකීමමයි මේ කය සවිඥානික වෙන්න විඥානය මෙතෙන්ට පැමිණෙන්න හේතුව කියලා ගන්නකො. දැන් ඔන්නේ එබඳු සිත මේ ආහාරයෙන් හැදුණු රූපය ඇසුරු කරගෙන පවතින. එතකොට රූපය කෙස්ලොම් නියදත් හම්මස් නහර වලින් යුක්තයි, කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්මෙන් පැමිණි විඥානය. ඒ නිසයි මේ කය සවිඥානික වෙලා තියෙන්නේ. එතකොට හොඳට ඔය ටික බලාගෙන රූප ටික අපි දැනගත්තා නම් ඇත්තටම ගොඩාක් කෙලෙස් අඩු වෙනවා. ඒ කියන්නේ මේ ආහාරයෙන් හැදෙන කය බුදු බව තියෙන හිත නිසයි, නැමෙන බව තියෙන්නේ මේ හිත නිසයි, සැහැල්ලු බව තියෙන්නේ මේ හිත නිසයි, පුරුෂයෙක් කියලා පෙනෙන මේ ගතිය තියෙන හිත නිසයි. එතන කියලා මේ ගති ටික හිතේ තියෙන ගති ටික කයෙන් ප්‍රකට වෙලා ඒ හින්දා කය කෙනෙක් වගේ රැවටිලා තියෙනවා. ඒ නිසා බලනවා මේ කය සවිඥානික වෙලා තියෙන්නේ හිත නිසායි කියලා බලනවා. ওই ගති ටික තියෙන්නේ මේ රූපේ හිත නිසායි කියලා බලනවා. ඒකයි ඔය කිව්වේ. සවිඥානික වෙලා කියලා කියන්නේ මේව දැනන ගතිය. හොඳට හිතුවහම ඇත්තටම මේ ලෝක කෙලෙසේ දුරු වෙනවා. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කයේ ඉන්ද්‍රියය මාපෞලේම පේන්නේ. ඊට පස්සේ බලනවා මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ. මේ කයට රූප පෙනෙනව නම් මලමිණියටත් පෙනෙන්න ඕනේ නේද? නමුත් මේ කය ඇසුරු කරගෙන කර්මානුරූප ප්‍රමින විඥානය පවතින ඒ සිතට මේ කය නවාතනක් විතරයි. මේ කය පිළිකල පවතින හිතටයි මේ රූප පෙනෙන්නේ. මේ කය පිළිකල පවතින හිතටයි සබ්ද ඇහෙන්නේ. හිතටයි ගඳ සුවඳ දැනෙන්නේ. එතකොට දැන් අද ඔයගොල්ලෝ ඔක තේරෙන්නේ නැති නමුත් ලොකු අර්ථයක් තේරෙනවා. ඒ කියන්නේ මෙහෙම බලලා ඇයි මන් දිහා බලන්නේ කියලා රණ්ඩු වෙන්න බෑ. ඇයි යා දන්නවා මේ පෙනෙන රූපය කනබුනා ආහාරයෙන් හැදු රූපෙට පේන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි දැන් මේ රූප නිමිත්ත අරගෙන තියෙන්නේ කියන එක පේනකොට බැලීම් කෘත්‍ය කරන පුද්ගලයා සම්පූර්ණ අතහැරෙනවා. ඒ කියන්නේ මේ රූපෙ පෙන්නලා තියෙන්නේ එතන හිතටනේ. හිතර කය හිත නතර වෙන්න උපකාරයක් වෙලා තියෙන විතරයි. හිත කයට පෙන්නලා නැහැ. එහෙනම් පෙනෙනදී කයට ඇඟලා බලපු නිසා මේ දෘෂ්ටිය තියෙන්නේ. එතකොට දැන් මොකට මම අර කියන්නේ මේ ඉදිරියෙන් ඉන්න ඕගොල්ලෝ මට පේනවා. මේ පුටුවට පේන්නේ නැහැ. පුටුව උපකාර මට ඉඳගෙන ඉන්න මට ඕගොල්ලෝ පේනවා. ඒ වගේ මේ පුටුව වගේ කය උපකාර හිතට නවාතනක් දෙන්න. කය ඇසුරු කරගෙන පවතින හිතට රූප සද්ද පේනවා. ඔය ඇත්ත නොපෙනෙන නිසා කය සහිතයි මම. කය සහිත මට රූප පේනවා. කය සහිත මට සද්ද ඇහෙනවා කියන තැනකින් අපි මේ මැනලා ඉන්නේ. එතකොට මෙතනදී කනබුන ආහාරයත් ආහාරයෙන් හැදුණු රූපිය හොඳට වෙනම බලන්ද කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටික මෙබඳු කය බැඳිලා ඉන්නවා. ඒ කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටිකෙන් කෙරෙන වැඩ බලන රූප දකින්නවා නිරෝධේ හිත නිරුද්ධ කරනවා. කය ඇසුරු කරගෙන පවතින සිත සද්ද අහනවා ඒක නිරුද්ධ වෙනවා. මේ වගේ දැකීම් වැහිම් සිද්ධාන්තයක් කරමින් ඉපද නිරුද්ධ වෙන චිත්තජයසික ටිකක් තියෙනවා. එතකොට මේ සිතේનો ඒ කයનો දෙන්නගින් කෙරෙන වැඩ ටික ඕනොන්ට උපකාරීව නොදන්නා කම නිසායි මේ රූපේ මම මගේ කියන දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම නෑ, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා හිතන්න ඕනේ නෑ. මෙතන තියෙන ඇත්ත ඇති ඇති හිතන්න ඉබේම යෝගලන්ට මේක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියන ටික තේරෙන්නේ. මම මගේ මගේ ආත්මය කියපු දෘෂ්ටිය අතහැරෙන ඉබේ. එතකොට කොන්න මේ විදිහට ටිකක් බලනවා. ආයත ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩන මේ විදිහට බලනවා. ඊට පස්සේ ඇහැට පෙනීම වශයෙන් හෝ කනට ඇහීම වශයෙන් හෝ නැත්නම් හිතට සිහිවීම වශයෙන් හෝ බාහිර සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතනකොට ඒ හිතෙන සත්‍ය පුද්ගල භාවයට හිතෙන ඒ රූපත් අරගෙන එතනද ඒ රූපයේද කනබුන ආහාරයෙන් නේද ඒ රූපයත් ඇදලා තියෙන්නේ එතනද කෙස්ලොන් නේද තම්මස්නාර නේද තියෙන්නේ ඒ කය ඇසුරු කරගෙන කර්මානුරූප ප්‍රමිති විඥානයේ පවතිනවා නේද? ඒ නිසා ඒ කය සංඥානක වෙලා තියෙනවා නේද? ඒ නිසා ඒ රූපය මේම වෙන්නේ තියෙන චිත්තජයසික ටික නිසා නේද? එතන කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ? කියලා බලලා ඒ නාම රූප දෙක නොදන්නාකම නොදකින්නකම නිසා තව සත්‍ය පුද්ගලකින හැඟීමක් ඇති වෙලා තියෙනවා නේද? එතකොට බාහිර සත්‍ය පුද්ගලෙක් ඉන්නවද සත්‍ය පුද්ගලෙක් කියලා පෙනෙනව හෝ තේරෙනව නෙමෙයි. ඒ ඇත්ත නොදන්නා කම නිසා සත්‍ය පුද්ගලෙක් කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. කියන නොවනේනෝ. මේ විදිහට පර සත්තන්නම් වා පර පුද්ගලන්නම් වා කියලා අනිත් සත්‍ය අනිත් පුද්ගලය කියන තැනක තියෙන සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත අරමුණ සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණ නොවනින් මෙනෙහි කරනවා. ඔන්න මෙනෙහි කළා ආයත ආනාපාන සතිය වූ සමතකම් කරනවා වදනවා. අජ්ජත් බහිද්ධාව ওই විදිහට තමන් කියන ශරීරයේ බාහිර රූපවල මේ දෙකේම සත්පුද්ගල භාවයෙන් යුක්ත රූප. නුවණින් බලමින් සමතකම රහණකින් හිත වඩනවා. මේ වෙලාවේදී අනිත් රූප ගැන, සද්ද ගැන, ගඳ සුවඳ ගැන නොසලකා හරින්න. ඒ රූප හෝ සද්ද හෝ ගඳ සුවඳ එක්ක එන පුද්ගල භාවය විතරක් අල්ලගන්න. සද්දයක් ඇහෙනකොටම මිනිස්සෙක් ගැන සද්දේ කියලා සද්දෙත් එක්ක එන මිනිස්සෙක් ඉන්නේ. ඒ මිනිස්සයා විතරක් හිතෙන් අල්ලගන්නවා. ඒ වගේ මේ ඒ ස්පර්ශ ආයතන හයේ හිතට දැනෙන සිහින අරමුණු වලත් සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු ටික විතරක් නාම රූප වශයෙන් මෙනෙහි කරමි. මේ සම්පත්ත කියපු දේශනා තමයි තියෙන්නේ මම. එහෙම නාම රූප වශයෙන් මෙනෙහි කරමින් බලනවා. එතකොට එයාට තේරෙනවා හොඳට මේ රූපේ හේතු ප්‍රත්‍යයයි. හේතු නැති වෙනවොන නැති වෙනවා කියලා රූපය අනිත්‍යයක් තියෙනවා. ඒ වගේම හේතුව සත්‍ය පුද්ගලෙන් නොවේ නම් ඒ නිසා හටගන්න කය නැමැති ඵලය කොහෙන් සත්‍ය පුද්ගලෙක් වෙන්නේද කියලා අනාත්මයක් තේනවා. මේ හේතුඵල දහම නොදැන මම මගේ කියලා මේ උරුම කරගෙන ඉන්න තාක් අපි මම මගේ කියලා හිතියට හේතුඵල දහම පවතින්නේ ඒක වෙනස් හේතු ටික නිරුද්ධ වෙන ඵලය නිරුද්ධ වෙනවා. එකන් දුක් විඳින්න වෙනවා නේද කියන නෝනක් එනවා. අනිත්‍ය දුකයි අනාත්මයි කියන නෝන වැඩෙනවා. ඔන්න දැන් ලෝකේ තියෙන නිට්ටයයි සැපයි ආත්මයි කියන විපල්ලාසයේ කෙලෙසි දුරු කරන්න තමයි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය තියෙන්නේ. සීලේක පිළිතුර සමතකමතහනකින් හිත වඩමි. මේ වගේ අනාත්මයට හෝ අනිත්‍යයට හෝ දුකට හෝ බලනවා. මෙහෙම බලන එක තමයි මගේ විදර්ශනාව. මේ විදිහට කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනකොට අනිත්‍යයි කියලා හෝ දුකයි කියලා හෝ අනාත්මයි කියලා හෝ එළඹ සිටි නුවණ සිහි නුවණ ඇති දවසක් වෙනවා. ඒ කියන්නේ මෙහෙම බලනවත් පුද්ගලෙක් පේන්නේ බලනකොටම කොච්චර අපි පුද්ගලෙක් කියලා බැලුවත් කනබුණ ආහාර පුද්ගලෙක් වෙන්නේ නැහැ කියන මට්ටමේ නෝන හොඳට ඉපේටලා ඉන්නවා. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික හේතු ප්‍රත්‍යය කියන නෝන හොඳට පිළිගලා තියෙනවා. මේ නාම රූප දෙක ඇස් මට්ටමට පෙනෙන මට්ටමට එන දවසක් තියෙනවා. එතකොට අනාත්මයි. අනාත්ම පිළිතිකන මේ ජීවිතෙන් දුකෙන් මිදිනවා කියලා බුදු ජානසික දේශනා ගන්න. ඔන්න ඔය මට්ටම දක්වා නීවර ධර්මයන්ගෙන් මිදෙනවා. නැත්තම් මේ රූපේ හේතු ප්‍රත්‍ය හේතු නැති වෙනවා නැති වෙනවා කියලා ඒ අරහ මේ හැම රූපයක්ම ඵලයක් නේද? ඵලයට හේතු ටික බේරෙනවා. මොනවද? මුළු ලෝකේ තියෙන ඔක්කොටම යථාර්ථ වශයෙන් තියෙන්නේ මොකද්ද? හේතු හතරයි. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ওই ටික. මේ ඔක්කොම හේතු ප්‍රත්‍යය නේද කියලා නොනේනවා. හේතු ටික නැති වෙනකොට ඒව නැති වෙනවමයි. අපි කැමති විදිහකට කැමති වුණාට තියෙන්නේ අපේ කොච්චර පුද්ගල භාවයකින් සත්ව භාවයකින් වචනා භාවයකින් අල්ලගෙන තියාගන්න ඇද්දවත් ඔය අපි මෙහෙම හිතාගෙන ඉන්න ඔක්කොම ඇදලා තියෙන මේ ධර්මතා හතරේ මේ හේතු ටික නැතිනොත් නැතින කියලා එක මිටියට අහු වෙනවා මේ ඔක්කොම හැම දෙයක්ම අනිත්‍යයි කියන නෝනේ නැහැ නිකන් නෙමෙයි අනිත්‍යයි කියන්නේ හේතු නිසා හටගත්තු දේවල් හේතු නැතිව නැති වෙනවා හේතු නිසා හටගත්තු දේවල් අපි ඇති බවට අල්ලගෙන හිටියොත් හේතු නැති වෙනකොට නැති වෙන දවසට දුක ඉබේමයි එන්නේ. අනිත්‍ය නිසා දුක අපිට. යද නිත්‍යන්ත දුක අපිට දුක එන්නේ වෙන මොකුත් හින්ද නෙමෙයි. අනිත්‍ය නිසා. මම මේ පෙනෙන මට්ටම අල්ලගෙන ඉන්නේ. නමුත් මේ මට පෙනෙන මට්ටම උපද්දවන්න යම් ධර්මතාවයක් හේතු නම් ඒ හේතු වෙනස් වෙනකොට පෙනෙන මට්ටම නැති වෙනවා. ඒ හින්ද දුක. එතකොට අනිත්‍ය දෙයක් ඒක පෙනෙන මට්ටමට මෙනවා ත්‍රිලක්ෂණය. එදාට තමයි පෙනෙන මට්ටමට ආවමයි නීවරණ නැත්තේ. එතකොට නීවරණ ධර්මයන් තමන් කෙරේ ඉලා නොදකින ඔහුට ප්‍රමෝදය කියන එක උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය. මේවා මොනවද කොහොමද ඒවා ගන්නෙ කියලා හිතන්නවත් ඕනේ. ඔගලන්ට එක තැනකට විතරයි උත්සාහවත් වෙන්න ඕනේ. සීලය ගැන වග බලා ගන්නට වෙනවා හිතලා චිත්ත සමුතිය ඇති වෙන ක්‍රමෝපායක් වග බලා ගන්නට වෙනවා හිතලා නොවනින් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් මෙනෙහි කරන ක්‍රමයක් ඉගෙන ගන්නට වෙනවා හිතලා ඒක කරන්නට. ඔය ටික විතරක් හිතලා කරන්න. හැබැයි මේ ටික කරන්නේ මොකටද කියන නුවණ කලින් අපි දැනගෙන තියෙනවා. මොකද්ද? ලෝකයේ කෙලවරට යන්න. ලෝකයේ කෙලවර කියන එකත් අපි දැකලා තියෙනවා. මොකද්ද දැන්? කෙටිම ලක්ෂණයක් ගත්තොත් අද අපිට හිතුනේ ඇහැ චක්කු විඥානයේ නම් මේ ශරීරෙත් අයිති රූපී බාහිරයි කියලා. ඕගලන්ට කවදා හරි දවසක මේ පෙනෙන රූපය අයිති මෙහෙටයි කියන දැන පෙවුනන ලෝකේ කෙලවර. ලෝකේ කියන එක බබයක් මොන ශරීරේ පොතේ දෙනකොට තව වටපිටා ගුණා පොරකට පේනවන මේ රූපේ කියන එක උපාදාය රූපයක් බාහිර එකක් වර්ණ සටහනක් මේ අවිද්‍ය කර්ම තණ්හාෙන් හටගත්තේ කියලා. ඒ ටිකේ ඔක්කොම ওই වචන කටිකල ගත්තහම පේන්නේ මෙහෙමයි කියන එකක් තියෙනවා. ඔක තමයි ලෝකේ කෙලවර. මෙන්න මේ ලෝකේ කෙලවරට නැත්තම් ඇත්ත ඇති ඇති ඇහැ රූප කන ශබ්දයන්ගේ ඇත්ත ඇති ඇති දකින්න දැනටයි කියලා ඇත්ත ඇති ඇති දකින්නයි කියලා දැනගන්න. ඇත්ත ඇති ඇති දකින්නවා කියන තැන තව වචන තමයි ලෝකේ කෙලවර කියන එක. එකම තැනට එන්නේ. එතකොට මෙන්න මේ වගේ දර්ශනයකට දැක්මකට ලෝකේ කෙලවරකට යන්නයි මේ දේ කරන්නේ. එතකොට සීලයක පිළිතලා සමතකමට අනුව හිත වඩමින් සාහිත්‍ය දුකාත්ම වඩනවා කියන ටික විතරයි කරන්නේ. ওই ටික විතරක් කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා කියන එක වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනකොට ප්‍රමෝදය කියන එක හිතේ සතුට ප්‍රමෝදිත භාවය ඇති වෙනවා. ඒක බලවත් වෙන එකට කියන ප්‍රීතිය කියලා. එතකොට මේ හිත කය දෙක හරියට සමනල තට්ටක් වුණා. ඉතාමත් නිබර දැනකට යනවා. ওই නිබර දැන ගොඩාක් ඉහළට ගියාම ඕගලන්ට අහසේ අත තබල පණ නැති කෙරුව කරන්න පුළුවන් මට්ටමට යනවා දැටෙන්නේ නැති. හිතට දරුවේ නේ අපිට. එතකොට ඒ ගොඩාක් දුරට ගියාම එතනම නිවර ජීවන මට්ටමේදී විතරක් නෙවෙයි. නිවරණ ගැටල ප්‍රමෝදය තුළ එතනම පස්සද්ධිය කියන මට්ටමේදීද ඒ ඔය ගති ටිකම තවත් උඩට තවත් වැඩෙනවා. පස්සද්ධිය නිසා සැපේ නිසා හිත සමාධිය වෙනවා. කියනකොට ඔන්නේ සමාධියේදී ඔබලට මේ පෙනෙන පෙනීම් මට්ටමම වෙනස් වෙනවා. දැන් මේට වඩා මේ තියෙන අවකාශය හොඳට උගලන් ප්‍රකටයි. තමන් සහ අනුන් කියලා පෙනෙන මේ බෙදීම නෑ data. පෙනෙන පෙනීමම තමයි. දැන් අද තමයි පෙනෙන දේ තුළ තමන් සහ අනුන් කියලා බෙදන්න පුළුවන් උගලන් අපිට බෙදන්න. ඒ මෙන්න නෑ data. තමන් අතහැරෙන මේ පැත්තෙන්. පෙනෙන දේ විතරයි. මෙහෙම බැලුවොත් පෙනෙන දේ විතරයි. එදාට පෙනෙන දේ තේරුම් නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඇහැ නිසා මෙබඳු රූප හදලා පෙනෙනවා. දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. වර්ණ සතහන් මාත්‍රයක් විතරයි කියන මේ ටික පෙනෙනවා. අපි අහගත්ත ටික පෙනෙන දවසක එදාට මේ විබඳු ඇත්තක් පවතින තැනක මේ ඇත්ත නොදැන ඇති බවට අරගෙන දුක් විඳේ. අද කීයකට මේ අනන්ත සංසාරක දුක් විඳපු හැටි Tamanට පේනකොට දුකේ කලකිරෙනවා. කලකිරෙනකොට නොයලෙනවා. මේ දෙනවා. මිදුනා කියන මොන පාලනවා කියන මේ ටික වෙනවා. මේ වේකකටොත් Taman හිතන්නවත් ඕනේ මේවා වෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා ලෝකයේ කෙලවර කියන්නේ මෙන්න මෙහෙම තැනක් මෙන්න මෙබඳු දර්ශනයකට යන්නයි තියන්නේ කියලා දැනගන්න ඕනේ. ඒ ටික දැනගෙන මේ ටික කරමු. එතකොට ලෝකේ කියන්නේ මොකද්ද? නිට්ටයයි සපයි ආත්මයි කියලා පෙනෙන එක. ලෝකේ කෙලවර කියලා කියන්නේ යතහ භූත ඥානය. ලෝකේද ලෝක කෙලවරට යන දේ ගමම් මාක මොකද්ද? අනිත්‍ය දුකයි අනාත්මයි කියන මේ සුලක්ෂණය විමුක්ති මොකක්ද? එතකොට මේ ගමම් මාක තියෙන්නේ ලෝකෙමයි. මගේ දැන් වත්තෙන් පිටට යන පාර තියෙන වත්තේනේ නේ. එතකොට ලෝකේ නිට්ටයයි සපයි ආත්මයි කියන දේවල් තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැකලා ලෝකේ නොයලි නොගැටි ඉන්න මානසික මට්ටම හදාගන්න වෙන්නේ හැදෙන්නේ. එදාටයි නීවරණ ධර්ම දුරු වෙන්නේ. ලෝකේ කියන එකත් එක එක මට්ටම් වෙනවා. මේ මට්ටමේදී කාම ලෝකේ. තව ටිකක් උඩ දෙහකට රූප රූප ලෝකවල. එතකොට ඔබට උත්තර භාගීය පෝරම් භාගීය කියලා තියෙනවා. මේ මට්ටමේ කෙලෙස් ටික අතර නැති මේ. ওই විදිහටම මේ බුද්ධංග ධර්ම ටික මේ මාර්ගයේ මේ විදිහට වෙනසක් රක්ෂණය මේ ටෝඩා සියුම් වෙනවා. යථාභූත ඥාන දර්ශනය ඊට පස්සේ නාම ධර්මයන් ගැන ප්‍රකට වෙනවා. එච්චර වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට සීලයක පිළිපදලා හිත සමතකමතරකින් හිත වඩමින් මේ විදිහට විදර්ශනා කරන්න පුළුවන් නම් ටික ටික හරියට නිවර්තන ධර්ම දුරු වෙලා ජීවිතයේ අන්තිම දවසකදී අන්තිම කාලේ හරි මේ ඇත්ත ඇති හැටි දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන් මට්ටමක් වෙනවා. ඔතෙන්දී අපහසු මේ ආයතනයේ ඇත්ත ඇති හැටි මුලින්ම දැනගන්න දැකගන්න මට්ටම විතරයි. මෙහෙම කරගෙන යනකොට යම් දවසක් තියනවා කිසිම වෙහෙසක් නැතුව සැකයක් නැතුව බුදුහාමුදුරු කිව්වින්ද නෙමෙයි මේ ආයතනයේ ඔය ගති ටික ඕගොල්ලන්ගෙම හිතට හොඳට තේරෙන හොඳට දකින්න පුළුවන් මට්ටමක් එනවා. එදාට කියන දිට්ඨි සම්පන්නයි කියන මේ දර්ශනය නිසා මේ දැකීම ඇත්ත. හැබැයි එළඹ සිටින්නේ නැහැ. ආත්පසේ දර්ශනය තුලම මනස තියෙන්නේ නැහැ. එදාට ඕගොල්ලන්ට මේ සීල සමාධි ප්‍රඥාව ඕනේ නැහැ. කෙලින්ම ඒ දර්ශනයට මෙහිත තබලා ඒකම පුන පුනා සිහි කරන්න පුළුවන්. ඒ දර්ශනය තමයි අනුසය නැති වෙන ආශ්‍රය වෙන්නේ. ඕකෙදී ඔබලන්ට තවත් ක්‍රමයක් මම මේ කියන එක ගැන මොනවාරි ප්‍රශ්නයක් තියෙනම් පටිසම්භිදා මග්ගේ තියෙනවා චුකසත් කතා කියලා කොටසක්. ඒකේ තියෙන සරියුත් මහරහතන් ආනන්ද හාමුදුරුව දේශනා කරන යම් කිසි කෙනෙක් මේ ලෝකේ මං ඉදිරියේදී අරිහත්ත්වය ප්‍රකාශ කළොත් එයා මෙන්න මේ ක්‍රම හතරෙන් තොර වෙන ක්‍රමයකට නම් නෙමෙයි කියලා සමත පූර්වංගම විදර්ශනා විදර්ශනා පූර්වංගම සමතේ සමත විදර්ශනා යුගනද්ද ධම්ම උද්දච්ච සමන්නාගත ත්‍රිලක්ෂණය නිසා ඇති වෙන සමතේ කියලා ක්‍රම හතරක් තියෙනවා. ඊට පස්සේ ඒක විස්තර කරන්න ඇති බලන්න. ඒක හොඳට පෙන්වනවා සමතේ වඩලා සමතය නිසා එයා විදර්ශනා පහු කාලදී ඉස්සර සමතය විතරක් වඩලා ඊට පස්සේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට එයාට මාර්ගය උපදිනවා. මාර්ගය උපදිනකොට ඒ උපම් මාර්ගය පුන පුනා වැඩිමින් ආශ්‍රයක්ෂය වෙනවා. විදර්ශනා විතරක් කරනවා. විදර්ශනා කරන පහුට විදර්ශනාව නිසා සමතයක් උපදිනවා. ඒ නිසා මාර්ගය පහළ වෙනවා පහු කාලදී. ඒ මාර්ගය පුන පුනා වැඩිමින් ආශ්‍රයක්ෂය වෙනවා. සමත විදර්ශනා වඩන ඔහුට මාර්ගය පහළ වෙනවා. පහළ වෙන ඒ මාර්ගය පොහ පුනා වැඩිමින් ආශ්‍රයක්ෂය වෙනවා කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලෝකේ ඇත්ත ඇතිහැටි දකින දැක්ම මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා පෙන්වන තැන නෙමෙයි. හැබැයි මේෙන් තොරත් නැහැ. මොකද මෙතෙන්ට එන්න ක්‍රමයක් නැහැ. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මිත කියන විමුක්ති මුඛ කියලා. මෙදීමේ දොරටු. ඒ ත්‍රිලක්ෂණේ නැත්තම් ලෝකෙ මේ ඇත්ත නොතිබුණා නම් ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ කවුරුත්. ඒ නිසා මේ පින්වතුන් මෙතෙන් මතක් කරගන්න මේ දුර්ලභ බුද්ධ උත්පාද කාලේ මානව ජීවිතය ලැබුණ වෙලාවේදී අපි හැමදෙනාම කොහොම හරි උත්සාහවත් වී මේ ධර්මය තේරුම් කරගන්න එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා. මෙන්න මෙහෙම ඒ කියන්නේ මේ කතාවක් තියෙනවා මේ දුප්පබ්බජ්ජා චේ දුරති වාසා ගේහා ඇවිද්ද කියන එකත් ලේසි පාසයකක් නෙමෙයි අමාරු. ගිහි ගෙදර වාසය කරනවා කියන එකත් ලේසි නෑ. ඈ දුප්පත්යන් වේ දුරදිවාසා ගිරිය. ධම්මෝ ගම්බීරෝ දුරදිකම භෝග. ධර්මයත් හරියම ගැඹුරු ඒක අවබෝධ කරගන්නවා කියන එකත් ලේසි නෑ. දුරදිකම භෝග. ගිහි ගෙදරක ඉඳලා භෝග උපදවා ගන්නවා කියන එකත් ලේසි කාරණාවක් නෙමෙයි. දුප්පප්පචාරේ දුරදිවාසාගේ යා ධම්මෝ ගම්බීරෝ දුරදිකම භෝග. පැවිදි වෙලා ධර්මය අවබෝධ කරගන්න එකත් අපහසු, ඒකත් ලේසි නෑ. කිසි වෙලා කියලා ජීවත් වෙනවා කියන එකත් පහසු නෑ. භෝග උපදවා ගන්නවා, ඒවල් දරවල හදා ගන්නවා කියන එකත් ලේසි කාරණාවක් නෙමෙයි. ඒක වෙන්නේ බොහෝ විසදරන වෙනවා. කිච්චා උත්තිනෝ ඉතර ඉතර නේව. ලද දෙයින් පමණක් සෑහීමට පත්ව ජීවත් වෙනවා කියන එකත් ලේසි නෑ. යුත්තං චින්තේතුං සතත මනිච්චතන්ති. ඒ හින්දා නිතරම අනිත්‍යයෙන් බලන එක, අනිත්‍ය කියලා මෙනෙහි කරන එක සුදුසුයි කියලා කියනවා. ඒකෙන් කියන්නේ පැවිදි වුණා කියලාවත් ඒක ලේසිත් නෑ. ගිහි වුණා කියලා ගිහිකම ලේසිත් නෑ. ගිහි පැවිදි දෙකම දුක් සහිතයි, ආයාස සහිතයි. නෑ කවුරුත් පහසෙන් ඉන්නේ නෑ. ඒ හින්දා හැම කෙනාටම ගිහි කෙනාට පැවිදි කරන්න දෙන්නට සුදුසුයි කියනවා. ඒකනම් මොකද සතත මාර්ගයෙන්ද නිතරම අනිත්‍ය මෙනෙහි කිරීම සුදුසුයි කියනවා. ඒ වගේ ජීවිතයේ ස්වභාවය ටිකක් ටිකක් හරි තේරුම් ගන්න මේ දුවන්නම් වල දුවන සමාජ රටාවට එකතුල දුවන්න එපා. මේ ඔක්කොම සැපසැන සිල්ල හොයාගෙන යන්නේ. ඕගොල්ලෝ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. ගෙවල් හදලා, දූ දරුව හදලා, යාන වාහන අරගෙන මේ ඔක්කොම කරන්න මොකද දුක් නැතුව ඉන්න. ගෙවල් හදලා, මිල මුදල් එකතු කරලා, දූ දරුව හදලා, බෞපෝග හදලා දුක් නැතුව ඉන්න උත්සාහවත් කරන බේද ලෝකේ දුක් නැතුව ජීවිතය අවසන් වුණේ කවුද කියලා හිතලා බලන්න පොඩ්ඩක්. ඉතින් මේ ලෝකේ මෙච්චර කාලයක් ඉදිරියෙන් ගිය ඔක්කොම 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 ටික ওই ඉලක්කයට ගෙහෙළුම් සත්ව ගන්න දරුව ඔක්කොම වරනට අපිට විතරක් පුළුවන් වෙයිද? මුදල් එකතු කරලා දුක් නැතුව ඉන්න පුළුවන් නම් අද මුදල් තියන අය කොච්චර ඇද්ද? ඒ අය මහලු වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? ලිටරෝ ගෑදෙන්නේ නැද්ද? මේ අපි විතරක් අපහසුෙන් කීයක් හරි එකතු කරලා දජරමර වෙන්නේ? හිතන්න ටිකක්. අපිත් ඒ කරන්නම් වල කරනවා. ඇයි මේ මොකටද මේ කොහෙද යන්නේ කියන එක හිතන්නේ. ගෙවල් දොරල් හදාගත්තාම දුක නැතුව ඉන්න පුළුවන් නම් තට්ටු ගහන් විශාල මන්දිර හදපු අය නැද්ද ඉන්නවා? ඒ අය ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, මැරෙන්නේ නැද්ද? ඒ අයට මේක වල ප්‍රශ්න ඇති. එතකොට එහෙනම් අපි මේ ගියක් දුරක් හදාගෙන අචරාමර වෙන්නේ හිතකලේ. ඉතලා මම කියන්නේ රස්සාවල් කරන්න එපා කියන එක කියනවා නෙමෙයි. මේ ගෙවල් දොරල් හදන්න එපා, වාහන ගන්න එපා, දරුවන් හදන්න එපා කියන එක නෙමෙයි. මේව කරන්න එපා දුක නැතුව ඉන්න. ජීවිතේ ජීවත් කරගන්න මේ වුණ නිසා ඒව හම්බ කරන්න කරන්නේ. අර කතාවක් තියෙන බැඳගත්ත කියලා එකහට එනවා කියලා. ඒ වගේ ජීවත් වෙන්න මේ ටික කරන්න හැබැයි නුවණක් තියාගන්න කවදාවත් මේකෙන් අජරාමර වෙන්න බෑ. ජීවිතය දුක නැති කරන්න බෑ. මේ ටිකෙන් නැති කරන්න පුළුවන් දුකේ එක චුට්ටක්, අල්ප චුට්ටක් විතරයි. මම කියන්නේ උගලන්ට ගොඩාක් බඩගින්න හැදෙනවා නම්, ගොඩාක් බඩගින්න හැදෙනොත් බඩගින්න නැති කරන්න පුළුවන් ද ලස්සන ටෙලිනාටිය බලන්න? දැනේ. හැබැයි ටෙලිනාටිය බලලා නැති කරන්න දුකේ කොටසකුත් තියෙනවා. ඔයගලන්ට පාළුවක්, කාන්තිය, තනිකම කෝල එකක් ඇති වුණා නම් හිතේ ඒ මොහොතේ ඒක නැති කරගන්න එක කරගන්න පුළුවන්. ඒක අපිට පිළිගන්න වෙනවනේ. නමුත් බඩගින්න දුක නැති කරන්න කාණ්ඩම වෙනවා. ඒ වගේ ඕගලන්ට එදිනෙදා ජීවිතයේ ඇති වෙන යම් අපහසුකමක් තියෙන රළු ඒ මට්ටමේ දුකක් තියෙනවනම් මේවා ඉපයා ගැනීම නැති කරගන්න පුළුවන්. නමුත් සසර ඉපදීම මහලු වීම මරණයටපත් වීම තමන්ගේ ප්‍රිය දෙයින් වේගීමක් වෙන එකතු වීම කියන ජීවිතයේ දුකයි කියලා ඇඟට හැපෙන දැනෙන අවශ්‍යම ටික ඕකෙන් ඇති කරන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කරන්නේ බොහොම අල්ප අර්ථයක් විතරයි. ඔය ටිකේ ඔය චූටි අර්ථය පොඩි දෙක ආසාදේ ගන්න ගිහලා මහ දුකක් හැබැයි විඳින්න වෙන තියෙනවා. ඒ නිසා ඉපදීම ලැබීම මහලු බව මරණය නැවත මහ දුක අයින් කරන්න තියෙන හේතුව මොකද්ද කියලා හොයලා ඒක නැති කරගන්න කටයුතු කරන්න ඕනේ කියන තැනකින් මතක තබා ගන්න. ජීවිතේ ජීවත් කරන්න මුදල් එකතු කරන්න දෙයක් හදාගන්න ඒ ටිකත් කරන්න ඒක ජීවිතය කරගන්න එපා. ඉඩක් හදාගන්න ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න සසර දුක ඇති කරන හේතුව හොයලා ඒ හේතුව නැති කරගන්න ඉඩක් හදාගන්න. එහෙම නැතිනම් අපි මුළු ජීවිතයම දිය කරයි මොකටද? දුක නැති වෙන්න කියලා මෝඩකමේ මේ ආධ්‍යාත්මික පැත්ත මේ හේතුව දුක ඇති කරන හේතුව නැති කරගන්න තියෙන ඉඩක් නැති කරගන්නවා අපි අර මෝඩ දර්ශනය තිබුණා. ඒ නිසා ඊට නොවන ඇතු ලෝකයයි මේකට ගන්න බා ලෝකේ කවදාවත් නුවණින් බලලා කටයුතු කරන්න පුළුවන් කමක තිබුණා නම් මේ සසර මෙහෙම වෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා තමන් නුවණින් දැකලා ජීවිතෙ දෙකට බෙදාගන්න. මේ ජීවිතය ජීවත් කරගන්න ඕනේ ටිකක් කරගන්නවා. ඒක ජීවිතය ජීවත් කරගන්නයි කියන නුවණ තියෙනවා. අජරාමර බව ජරා මරණයෙන් මිදීමට අවශ්‍ය හේතු හොයාගන්නවා. හොයාගන්න ඒක නැති කරගන්න තියෙන කාලයක් තබා ගන්න. එහෙම කෙනා මෙලොව පරලොව දෙකෙන්ම දිනනවා. මෙලොවද දුක කරදරයකින් තොරව අවුවට වැසල නොතෙමින් ගිය කුත් තියෙනවා. දුක කරදරයක් ඇති වුණාම ජීවිතයට මුල මුදුරකුත් තියෙනවා. ඒ වගේම හිතටත් ලොකු සැනසෙල්ලක් පරලොව යන දවසේදී ජීවිතේ හැම අතින්ම ලොකු රැකවරණයකුත් හදාගෙන තියෙනවා. මෙන්න මේ ජීවිතයට කියනවා ඇස් දෙකම ඇතුව ජීවත් වෙනවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක ඇහැක් ඇති පුද්ගලයෙක් ඉන්නවා, ඇස් දෙකම නැති පුද්ගලයෙක් ඉන්නවා, ඇස් දෙකම තියෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා එක ඇහැක් වගේ මෙලෝ භව භෝග උපදවා ගන්න හරිම දක්ෂයි. නමුත් ආධ්‍යාත්මික පැත්තෙන් හිතලා පරලෝක සැනසෙල්ලක් හදාගන්න පරලෝක පැත්ත පිරෙන ඇහැ නැහැ. එයාට කියන්නේ එක ඇහැයි තියෙන. කෙනෙක් ඉන්නවා පරලෝක පැත්තෙන් කටයුතු කරගන්න හරි දක්ෂයි. හැබැයි මෙලොව ජීවිතේ බොහොම කාල ගන්න. මේක ජීවිතය හදාගන්න දන්නේ නැහැ. එයාට කියන්නේ එක ඇහැයි තියෙන. කෙනෙක් ඉන්නවා ඇස් දෙකම නැහැ. මෙලොව ජීවිතේ කටයුතු කරන කරගන්න දන්නේ නැහැ. මෙලොව දුක් විඳව ගියා දොරක් හදාගෙන මෙලොව දොරක් හදාගෙන එහෙම දන්නේ නැහැ. ආධ්‍යාත්මික දියුණුවක් බණ භවනාවක් කරගෙන පරලෝ යහපත් කරගන්න දන්නේ නැහැ. මෙයාට කියනවා මොකක්ද? අන්ධයි. ඇස් දෙකම පේන්නේ. තව කෙනෙක් ඉන්නවා ඇස් දෙකම පේන්නේ. මේ ජීවිතේ කටයුතු කරගන්න දක්ෂයි. පරලෝ දිනුවත දහත් කටයුතු කරගන්න දැක්සා. ඒ නිසා ඇතුව ජීවත් වෙන්න. ඉතින් අපි එහෙම උත්සාහවත් වුණොත් අපිට බැරි වෙන්නේ සමහර විට අද මම මේ කරපු දේශනාවේ යම් කරුණු තියෙන්න පුළුවන් ගොඩක් ගැඹුරු. නමුත් අපි පහුගිය කාලෙදී ඒ ගැන කතා කරලා ඊට අදාළ දේශනා දෙති ඒවත් පොඩ්ඩක් අහන්න. කෙටියෙන් මතක් කරන්නේ අපි උත්සාහවත් වුණොත් අපිට බැරි නෑ මේ ජීවිතයේ දුකෙන් මිදෙන්න. මොකද අපි ලැබුණු මනුස්ස ජීවිතයේ බුද්ධත්වාද කාලයේ සත්‍යධර්මයේ තියෙන වටපිටාව කියන ටික ලැබුණා කියන්නේම පුබ්බිච්චගත වෙනත. පෙරකින් ඇති බව තියනවා කියන එක. අද උනේ තවත් ප්‍රාර්ථනා කිරීම නෙවෙයි උත්සාහවත් වීම. ඉතින් ඒ සඳහා හැම දිනම මේ සත්‍යධර්මයට උත්සාහවත්ත්ව ඒ සඳහා මේ දේශනාව හේතුපනිස්සය වේවා කියලා ආශිර්වාද කරනවා.